තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
අපිට හොඳයි මේ පැත්තේ කාලගුණේ නම් ටිකක් වැසි බරගතියක් වගේ පේන්න තියෙන උනාට වැඩවලට බාධාවක් නැහැ. කරගෙන යන්න පුළුවන්. හුඳින් තියෙනවා කාලගුණේ නරක නැහැ. සෞඛ්‍යයත් නරක නැහැ.
හොඳයි ස්වාමීන් වහන්සේ. එමනම් අපි ලැස්තිනේ පටන් ගන්න නේද? සාදු සාදු ගෞරවණීය තම ජීවලක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි දැන් පටන් ගන්න යන්නේ සතිපතා යෝගාවචරයෙන් වෙනුවෙන් පැවැත්වෙන ධර්ම දේශනාව සහ කමඨාන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ වැඩසටහනටයි. ඔබ වහන්සේට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා යෝගාවචරයන්ගේ කමඨාන් ප්‍රශ්න වලට
අවසරයි ස්වාමීන් වහන්ස. අද ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. මම පටන් ගන්නම් එහෙනම්. භාවනා කරන්න පටන්ගෙන දැන් මාස 9ක් වෙනවා. පංචශීලයේ පිහිටා ඉතිපිසෝ ගාතාව කරණීය මෙත්ත සූත්‍රය කියලා ඉන්පසු භාවනාවට වාඩි වෙනවා. පරයන්කේදී ආශ්වාස ප්‍රාශ්වාස සුලං රැලි මූල කර්මස්ථානයේ ලෙසගෙන භාවනාව පටන්ගත් වහාම ආශ්වාස ප්‍රාශ්වාසය ඉතාම සිහිනී යනවා තේරෙනවා. මාස 9කට පෙර භාවනාව මුලින් පටන් ගන්නා විට ඒ පිළිබඳ ධර්ම කාරණා ඉතා ස්වල්පයක් දැන සිටියෙමි. භාවනාවේ ප්‍රගතිය ඉතාමත් කෙටි කාලයකින් වර්ධනය විය. මේ සමග කරට කර සිටීමට ධර්ම කාරණා ඉගෙන ගැනීමට මහත් ප්‍රයත්නයක් දරමි. භාවනාව හරියට කරනවාද ඊළඟ පියවර මොකක්ද කියලා භාවනාව කරන විට නිතරම හිතට එනවා. ඒ වගේම කමටහනට මේ පිළිබඳව ලියන්න ඕනෑ කියලා භාවනාවේදී සිතෙනවා. සතියට දින 5ක් හෝ 6ක් දිනකට පැයක් බැගින් පරයන්කය ගත කරනවා. එමෙන්ම දින 5ක් හෝ 6ක් දිනකට පැය භාගය හෝ පැයක් බැගින් සක්මනේ භාවනා කරනවා. භාවනාවට වාඩිවීමෙන් පසු කය සතුන් දුවනවා මෙන් හිරිවැටි චලන වේදනා දැනෙනවා. සිතුවිල්ලක් ආ විට එය සිතුවිල්ලක් බව දැනගත්වහම එය නැති වී යනවා. ආශ්වාස සමන් සංඥාවක් ආ විටද සංඥාවක් බව හඳුනාගත් විට එයද නැති වී වෙනවා. සෑම භාවනාවකදීම මේ ලෙස සිදු වෙනවා. භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් යටහත් පහත් උපදෙස් ආයාචනා කරමි. ඔබ වහන්සේට තුරුණුවන් සරණයි.
ඔව් අපි මේකට සූදානම් මනස කියලා කියනවා, සූදානම් ශරීරය කියලා කියනවා. ඒ සූදානම් ශරීරය ආවට පස්සේ ක්‍රමසාවිදි හිතෙන් හිතලා දෙන්න එපා. ඇඟටම ගන්න කියන්නේ. අවස්ථාවේ හැටියට එන්න අරින්ද අපෙන් හිතලා දුන්නොත් නරකත් නැහැ. ඊට වැඩි බොහොම හොඳයි. භාවනා පොත් ඉගෙන ගන්න ඕන නම් ඉගෙන ගන්න එක වෙච්චාවයි. අනිකුත් යමක් කාරණාවක් භාවනාව පිළිබඳව අනුග්‍රහයක් අවශ්‍ය නැග ඉදිරිපත් වෙන කාරණාව අනුව කරන මිසක්ක සැලසුම් කරන්න ගියොත් අර නැවතත් අර තර්ක මනස ඉදිරියට ඇවිල්ලා නරකම නැහැ, නමුත් අර ඉබේ වෙන එක තරම් හොඳ නැහැ. නිසා භාවනාවටම ඉදිරිපගතිය සලකා ගන්න, භාවනාවටම පෙරමඟ සලසා ගන්න ඉඩ දෙන්න. ඒක තමයි භාවනාව පිළිබඳ විශ්වාසය කියලා කියන්නේ. ඒක නැති වුණොත් එහෙම අපි අර තර්ක මනසට යනවා. ඒකට ගියාම වෙන්නේ මේ අර පරණ කුරුවල් වෙච්ච අදහස් තමයි එළියට එන්නේ. තේරුණාද?
මම හිතන්නේ තේරෙන්නේ නැති අහපු ලියපු එක්කෙනාට මම දෙවනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. දිනපතා පරයන්කය සහ සක්මන් භාවනාවේ යෙදෙමි. එදිනදා ජීවිතයේදී හැකි සෑම විටකම සතියෙන් යුතුව කටයුතු කරමි. පරංක හෝ සක්මනේදී කයත් සිතුවිල්ලත් අතරමෙන්ම වේදනාව සහ සිතද ගැන අවධානය වරින් වර මාරු වේ. ඒ අනුව සිහියෙන් කයේ වේදනා හෝ සිතේ වේදනා හෝ සිතුවිලි වල නිසරු බව දැන ගැනීම මක් ඇතිවේ. වරින් වර ඒ අතරින් සිතුවිලි රහිත යම් දැනීමක සුළු වේලාවක් ගතවන බව දැනේ. මෙසේ චක්‍රයක් ලෙස එකිනෙක අතර ධෝරණය වෙමින් පරංකය හෝ සක්මන් කරමි. එදිනදා ජීවිතය විශාල වෙනදා නොතිබුණු රැකියා ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ඇති වුණු කාලයේ වෙනදාටත් වඩා සිහියෙන් ධර්මානුකූලව දවස ගෙවමි. කටයුතු බහුලව ඇතත් ඒ බවක් නොදැනෙන ලෙස සතියෙන් සිටින බව දැනේ. සියල්ල උපේක්ෂාවෙන් ඉඳදරාගෙන ඉතා සතුටින් මෙන් දවස ගෙවන බව දැනේ. ප්‍රීතිය සහ පස්සද්ධියේ භාවනාවේදී ප්‍රායෝගිකව අත්දකින්න ඔබ වහන්සේගේ උපදේශ පතමි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ඔය දෙට භාවනා කරනකොට නැත්නම් සතිමත් වෙනකොට විතරක් ඒ කෙනාට තේරෙනවා. සමහර වෙලාවට බලාපොරොත්තු වෙච්ච මට්ටමට සතිය නැහැ කියලා. ඒක තේරෙන්නේ සතිය තියෙන කෙනාට විතරයි. ඒකත් තේරෙන්නේ අවාසනාවන්ත විදිහට තමයි. ඒකත් තේරෙන්නේ හිත කම්පණ දීලා තමයි. දැන් බලන්නකෝ මට සතියින් ඉන්න බෑනේ කියලා. ඊනවතර කවදාකවත් තේරෙන්නේ නැහැ මේ සතියින් ඉන්න ගත්ත උත්සාහය නිසයි අසතිය වැටෙන්නේ කියලා. ඉතිකට බීජගණිත මේ සමීකරණය තමයි සතිය වැටුණාට පස්සේ ඊට උසස් දැනීමක් තමයි අසතිය වැටෙනකම. ඉතින් කලාතුරකින් කියනකොට තමයි අසතියට ස්තුති කරන්න පුළුවන්. අසතියට සතුටු වෙන්න පුළුවන්. මොකද ඒක අපි අර සාමාන්‍යකමේට ඇබැග්ගයක් කරදරයක් කමලියක් කරද කියලා කල්පනා කරනවා. නැත්නම් භවනා ගමන වැටලා තියෙන උතරින් තමයි. ඒ නිසා අතපසු වී අසතිමත් වී සියල්ලම සිදුවෙන බව දැනගෙනත් කාලසටහන කඩා කරන යන්න බැරි නම් කඩාගෙන යන්න කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් ඒකට කියනවා ඒ සති බලය කියලා. අසද්දී අකම්පතිටි සද්ධා බලං. මට සද්ධාව නැති බව දැනගෙනත් කමක් නැහැ යනවා. ඒ සද්ධාව එනකන් විවේකීව ඉඳලා සද්ධාව ආවට පස්සේ වැඩ කරනවා. කුසීතේ නකම්පතිටි විරිය බලං. කුසීත වෙනකොට කොච්චරද භාවනා කරන්න ගියම් බෙල්ල කඩා වැටෙනවා. ඇවිදින්න ගියාම මේ බෑන වෙන වෙනවා. ඒ කුසීතකම හරි දන්නේ සත්‍ය තියෙන නිසානේ. ඒතියෙදිත් නේද වෙලාවට වැඩ කරලා ගිහිල්ලා අන්න කර එහෙම කරදර නැති කුසීතකම නැති වෙලාව දකින්න දැනගන්න දැන් අන්න පාර හරි දැන් ගමන කරගන්න කියලා. ඒ වගේම පමාදේන කම්පතිචි සති බලං. මගේ හිත අතරින් මෙදින් පයින්නවා. අනිත් ඉස්සලා සතියේ පැනලා ගිහිල්ලා අපව එන්නේ සතියට ආන මේ සතුට මේක සතුටක් බවට පත් කරගන්න එක ඥානවන්තයාගේ වැඩක්. එතකොට භාවනාවේ වැඩක් නෙවෙයි. ඉතින් මේ භාවනා කරන ගමන් මේ වගේ කමඨාන් සුද්ධ කරලා බණ අහලා කමඨාන් භාවනා කරලා හැකි සංඥාව ඇති කරගත්ත කෙනෙක් එක ළඟ හිටියත් ලොකු හයියක් එනවා මේ භාවනාව කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනම කරන එකම පිනක්. ඒකත් නීතිපතා කරනවා නම් ශ්‍රද්ධාවෙන් කරනවා නම් සකස් කරලා කරනවා නම් සක්කච්ඡාකාරීව දෙයියෝ පවා වඳිනවා. මනුෂ්‍යයෝ නම් වඳින්නේ නැහැ. ඒක මම හොඳටම දන්නවා. මනුෂ්‍යයන්ට අවශ්‍ය කරලා තියෙන නිකන් සෝබනේ විතරයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක පිටියයි. තමන්ට තමන් දෙස් දී ගන්න එක විතරයි. ඒකට ඇත්තටම අමනුෂ්‍යෝ කියලා කියන්න පුළුවන්. මේ ලෝකේ හැදී ඉන්න හරියක් ඉන්නේ අමනුෂ්‍යයෝ. මනුෂ්‍යෙක් වෙන්න නම් අසත්‍ය දැනගත්තයි කියලා කනගාටු නොවි. ශ්‍රද්ධා විදිය නැතුණයි කියලා කනගාටු නොවි. ඒතිහෙදිත් මම මේ වැඩේ දිගට කරගෙන යනවා බුද්ධ කෘත්‍යයක් විදියට. රාජකාරියක් විදිහට දේවකාරියක් විදිහට කියලා කරනවා නම් ඒ මනුස්සයාට මේ ලෝකේ තියෙන කොරෝනා ප්‍රශ්නවත් වෙන ලෝකයාට තියෙන ප්‍රශ්නක ප්‍රශ්න නෙමෙයි. ඒ ඇත්තටම ප්‍රශ්නයක් වෙනුවට ඒක උද්දීපනයක් කරගන්න. ඒක උත්ප්‍රේරණයක් කරගන්න. ඉතින් එහෙම අය හිගයි ලෝකේ. ඉන්නේම කණපින්දම් ගන්න අනුන්ගෙන් උත්තර ඉල්ලන චරිචුරු ගන්න ලෝකයක් අපේ අම්මල තාත්තල උරුවරු සේරම එකයි. එනිසා මම ඒව අදාසියට ගන්න නැතුව ඒ තියෙන දේවල් දැනගත්තේ සතිය තියෙන නිසානේ කියලා අසතිය හරි දැනගත්තේ සතිය තියෙන නිසානේ අසතිය දැන ගැනීම සතිය තියෙන එකේ දියුණු පේවරක් කියලා හිතාගෙන මේ කරගෙන යන්න පුළුවන් නම් ඒ කිනාට නිවන එච්චර ඈත නැහැ. ඒ වගේම නිවනට අවශ්‍ය කරන මානසික සැකස්ම සූදානම් ශරීරය හැදෙනවා. ඉතින් ඒක ඇත්තරම මේ ජාත්මය හැදෙන එකක්ද ගියාත්මය ඉඳලා ගෙන ආපු හැකි සංඥාවද කියලා වෙනම ප්‍රශ්නයක්. නමුත් එහෙම කිව්වට කමක් නැහැ ඇති කරගන්න. ඒක තමයි කරන්න ඕනේ. භාවනා කරන ගමන් සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. මේක බැරි වෙයි නැති වෙයි කියකිය කරනකොට විචිකිච්ඡාව තමයි වැඩෙන්නේ. ඉතින් මෝඩ තකතිරු ජනතාව මේ විචිකිච්ඡාවට ප්‍රඥාව කියලා හිතනවා. විචිකිච්ඡාම් පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචේති. ඉතින් යනු බලතැයි මිත්‍රයා කවුද කල්යාණ මිත්‍රයා කවුද සද්ධර්මයේ මොකද්ද මේ පිස්සු කෙලින භාවනා කාර්යෝද ඇත්තරම නැත්තම් භාවනාවේ පෞරුෂත්ව වෙනසක් වෙනවද කියලා තමන් තුලින් දකින්න ගමන් ඇසුරු කරන අය තුලත් කරදරයක් එනකොට දුකක් ආවම පැමිණි රහක් කරගන්න පැමිණි දුක පැමිණි රහ කරගන්න දන්න මිනිහා කල්යාණ මිත්‍රයා උන්ට සද්ධර්මයේ තේරෙනවා එහෙම අය ඇසුරු කරන්ඩ එහෙම හිතක් උද්දීපනය කරන්ඩ ප්‍රොමෝට් කරන්ඩ ඒකට හොඳ අවස්ථාවක් මේක ගැම්ම කඩා ගන්න නැතුව දිගට යන එකයි කරන්න තියෙන්නේ. ඒකයි කියන්න
තියෙන්නේ. සාදු. ලිඛිත ප්‍රශ්න එපමණයි තියෙන්නේ ස්වාමීන් වහන්ස. දෙන්නේ කත ඔස්සල තිනවා. චමත් ඔයාලට කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. එහෙනම් නේද ස්වාමීන් වහන්ස? හොඳයි. තෙරුවන් සරණයි. මම ඇත්තම ස්වාමීන් වහන්සේ මේ නිරෝෂ මහත්තයා යවන්න හිටියේ මේ වර්තව එවන්න වෙලා මදි වුණා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම ලාංකික ආධුනික යෝගාවචරයේ මට වයස අවුරුදු 21යි. සක්මන් භාවනාව. සිමෙන්ති ගල්ලෙල්ලු මන්තිරූප කරපු මේ සක්මනේදී යටිපතුලට දැනෙන දෙයට අවධානය යොමු කළා. මුලින්ම හිතගෙන ඉරියව්ව ආවෝග කරනකොට යටිපතුල් පොළවේ ගෑවීම දැනෙනවා. මේනම් වම් පකුලේ යටිපතුලයි, මේනම් දකුණු කකුලේ යටිපතුලයි කියලා වෙන වෙනම හිතින් හඳුනා ගන්න පුළුවන් වුණා. පාද දෙකට බෙදලා තිබුණු බර මුලින්ම වම් යටිපතුලට මාරු වෙනවා දැනුණා. වෙනදාට උදේට කළත් ඊයේ සක්මන කළේ දවල්ට නිසා හෙවණ ඇති තැන්වලදී සුපුරුදු විදිහට යටිපතුල පොළවේ වදින විත්තිය දැනුණා. ඊයේ විතරක් විශේෂයෙන්ම රත් වෙච්චිගල්ලුඩ කකුල තියෙනකොට යටිපතුල පොළවේ වැදෙන එකට වඩා සෑහෙන්න ප්‍රබලව යටිපතුලට ලොකු රස්නයක් දැනුණා. විශේෂයෙන්ම හැරෙනකොට ගොඩක් වෙලාවලදී සතිය ගිලිහුණු විලුණා කියලා තේරුණා. එක්වටයක් සතිය කඩාගන්නේ නැතුව යන්න පුළුවන්. ඒ කාලය ඇතුළත යටිපතුල පොළවේ වැදුනා කියලා දල අදහසක් තේරෙනවා.
ඔයදි මේ පණිවිඩය අවුරුදු 20 ලැබුණා නම් මේටත් වැඩිය හොඳ වார்த்தාවක් ලපා ගන්න ඉදිරිපත් කරන්න ඉඩ තිබුණා. අවුරුදු 19 ලැබුණා නම් ඊටත් වැඩි. ඒ නිසා මගේ තියුණ ආශාවක් තමයි මට මේක හම්බුනේ පණිවිඩයේ 26 දී. අනේ කවදාද මට 25 ළමයකට මේක කියලා දෙන්න හම්බෙන්නේ කියලා බලනකොට මේ වයස්කාර ළමයින්ට මේක ගිහිල්ලා තොරතුරු ඇහෙනකොට සතුරු දෙකක් තියෙනවා. එකක් ලාබාල වයස්වල කට්ටියට මේක ප්‍රිය වෙලා තියෙනවා. දෙක ඒගොල්ලන්ගේ සාර්ථව හරීම තීව්‍රය හරිම ඍජුයි. වයසට යන්න වාර්තාවේ වාර්තා කරන්නේ තමන්ගේ හිතේ තියෙන හැම සදහස් විතරයි. වෙන දේවල් යන්න දන්නේ නැහැ. ඒක නිසා සන්තෝෂ වෙනවා. අපේ බාල પરම්පරාවට පුළුවන් තරම් මේ පණිවිඩේ යනවා දකින්නකොට එතකොට එකක් තමයි ඒ අය මේ ඇත්ත ඇති හැටියට කියමන මේ වාර්තාවේ යති හොඳයි. වැඩිම දෙක අපි හිතනට වඩා ඒගොල්ලෝ එක පිළිගන්නවා. අපි තනි නායක කට්ටිය මේ ලන්දාරි ලමිෂුම කරන්නේ නැත්තේ අකමැත්තෙන්. අකමැත්තෙන් නෙමෙයි මාළු නාකියෝ තකතිරෝ දෙන්නේ නැහැ ඒක. හරි පාණ්ඩබ දෙනවනම් භෞතික විද්‍යාව වගේ හොඳට කරනවා. ඉතින් ඒක නිසා පස්සට යනකොට තේරෙයි වමේ දකුණේ වෙනස දැනගන්න ගමම්ම රශ්නියක් දැනගන්න පුළුවන්. නැත්නම් රශ්නිය දැනගෙන ඉන්න ගමම්ම වම දකුණ වෙන් කරගන්නත් පුළුවන් කියලා 3 dimensional 4 dimensional හිත එක වෙලාවට ලකුණු 3-4ක් අවබෝධ කරගන්න මේ සේරම කායනුපස්සනාව නිසා මෙව අතර ගැටුමක් නැහැ. මේක හරියට කෙනෙක් දැක ගැනීම සඳහා අපි මුඛ නිමිත්ත ගන්නවා. මූණ ඊට පස්සේ එයා හැරෙනකොට කතා කරනකොට අඬනකොට ආදි වශයෙන් හැම නිමිත්තකෙම මේ පුද්ගලයා වෙන කෙනෙක්ගේ වෙන්කලා අඳුර ගන්න. ඉතින් මූණ දැනගන්න මූණ දැකගත්ත තොරතුරු සංඛ්‍යාවට එයා හැරෙනකොට කොහොමද නැමෙනකොට කොහොමද කියන එක කවදාවත් බාධා කරන්නේ නැහැ. ඒක නෙවෙයි මේ බාධාව කියන්නේ. කායනුපස්සනාව වශයෙන් අස්පනා පිට හිතලුවක් නෙවෙයි. දකින්න කිසිම දෙක ගැටුමක් නැහැ. ඒක හරියට පෙන්වන්නේ ටීවී ස්ක්‍රීන් එක ටීවී එක වැඩ කරන්නේ නැති වෙලාවේ තිත් වැටෙනවා හෝගා. එක තිත් දෙකක් කවදාවත් ගැටෙන්නේ නැහැ. බලන්නකෝ පැය ගණන් ගම්මැලි බලන්න බෑ. 32ක් අදාකවත් ගැටෙන්නේ නෑ. TV screen එකේ අඟලකට 30 මයි තන්නේ 60 ගානක්ද කොහෙද 90 තමයි resolution එක හදලා තියෙන්නේ. ඉව මතුවෙලා නැතිවෙලා යන කෝටි ගණක අදාකවත් ගැන්නේ. අපි මිනිස්සු දෙන්නෙක් ළඟ තිබුත් රණ්ඩු. දෙන්නෙකුට එකට ඉන්න බෑ මොකද ඒගොල්ල දකින්නේම ගැටලුව. ගැටෙන තැන. ස්වභාවික ගැටුමක් නෑ. ඒ නිසා අනිත් දවසේ ප්‍රශ්නිය දැනන ගමනොත් වමට රස්නිය දැන්නේ නැටි දකුණට රස්නිය දැන්නේ නැටි ආදි වාසේ නැත්තම් වම දකුණ මාරු වෙන බව වාසේ අනේ දකින දැක්ම එකිනෙකට බාධායි කියලා හිතුවොත් අමනයි තකතිරුයි මරි. හැබැයි මෙහෙම කියතයි හිතමනාප නොවෙන්නේ. එහෙම වෙනස බාධායි කියලා හිතන කෙනා සමතේට බරයි. ඒ බාධාවක් නැහැ. දෙක කොහොම එකට ගමන් කරනවා කියලා ගණන් ගන්න එක විපස්සනාට බරයි. ඉතින් සාර එකක් හොඳයි එකක් නරකයි කියන එක වැරදි. නමුත් ඒක තමයි ස්වභාවය. එනිසා පුරුදු වෙන්න ඒ අතර ගැටුමක් නැහැ. ඒ ගැටුම නෙවෙයි අපි මේ භාවනාවේදී උනන්දු කරවන්නේ. ඒ කොච්චර වෙනස්කම් එහෙම තිබුණත් අපිට මේ පුළුවන් මේ භාවනා කරගෙන යන්න. අපිට පුළුවන් ඒක ලස්සනට වාර්තා කරන්න. අන්නේ වාර්තාවට භාෂාව හසුරුවනවා කියන්නේ. අන්නේ වාර්තාවට ව්‍යාකරණ හසුරුවනවා කියලා කියන්නේ. එහෙම නැතු අරක බෑ මේක බෑ කියන්නේ නැතුව ඒ වගේ උණුසුම සීතල වම දකුණ බර හැල්ලු ගතිය සුමුදු ගොරෝසු ගතිය බාහිර පෘෂ්ඨයේ සහ අභ්‍යන්තර පෘෂ්ඨයේ ආදි වශයෙන් සක්මණේ තින ඒ සියලුම කොටස් ළඟදිම පේන්න පටන් අරගන්නේ අන්නේ වට සාදරව යන්න එවුව කරදරයක් අංකටලක් කරගන්න එපා. ඒකයි කියන්න
තියෙන්නේ. භාවනාව පටලගෙන පටගත්තා. ඒත් ඊට පස්සේ වෙලාවකදී ඒ වෙලාවේ අවධානය යොමු කරපු එකක් දැඩි විදියට කරපු බවත් එහෙම නොකළ යුතු බවත් තේරුණා. ඉරියව්වෙන් පස්සේ හුස්මට අවධානය යොමු වුණා. හුස්ම හතරක් පහක් විතර යනවා එනවා කියලා දැනුණා. එක දිගට හුස්ම හතරක වගේ ඒ විදිහට නොකඩව සතිය පිහිටන්න පුළුවන්. එකපාරටම වගේ ගේට්ටු වරින සද්දට හිත ගියා. හැබැයි හිත පිට යනවා කියලා හොඳටම තේරුණා. අරමුණෙන් ඉවත් වෙච්ච බව හොඳට දැනුණා. ඒ ගැන පසුතැවීමක් නැහැ. ආපසු පස්සපැත්ත ඔළුවේ වදිනවා කියන දැනීමට හිත ගියා. ඒක තමයි ස්වාමින්වහන්සේ පරයන්ක භාවනා කරන තැන ඉස්තරේ ස්වාමින්වහන්සේ.
මේකදී ඇත්තටම වුණාට දැඩිව භාවනා කරනවා කියන එක මොනම තාලකින්වත් මනුස්සයෙක්ගෙන් අයින් කරන්න බෑ. ඒ මනුස්සයාටම තේරෙන්න ඕනේ මේ බොරුවට මිරිකලා අල්ලගෙන හිටියට අතපය දඬු කරගෙන හිටියට බලෙන් හතරේ හුස්ම ගත්තට ඒක නෙවෙයි භාවනා කියන්නේ. ඒ නිසා භාවනා කියන වචනේ සතිය කියන වචනේ තේරුම තමයි මේ වෙනදා කරන විදියටමයි කරන්නේ. අවධානය යොමු කරන එක විතරයි කරන්නේ. ඉතින් අවධානය යොමු කරනකොටම අංග දඬු වෙන ගතිය අවධානය යොමු කරනකොටම කාගෙන යන්න හදන ගතිය මොකද්දෝ ද්වේෂය. ඉතින් වැඩක් කරන හැම වෙලාවෙම අපි වැඩ කරන්නේ ද්වේෂයකින්. මොටිවේෂන් එකක් තියෙන හැම වෙලාවෙම අපි වැඩ කරන්නේ ද්වේෂයකින්. විල් එක වොලියුෂන් එක එහෙම නැත්නම් චේතනාපූර්වක කරන හැම එකක්ම කරන්නේ ද්වේෂයෙන් කියලා කිව්වට මිනිස්සු පිළිගන්න කැමති නැහැ. ඉතින් පිළි අරගන්න. එතකොට හදන්නේ තමයි. හැබැයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ දැඩිව ඉන්න වෙලාවයි දැඩිව ඉන්න බව දැනගන්න එක. වාර්තා කෙරුවේ නැත්නම් කවදාකවත් ආනිසංස ලැබෙන්නේ නැහැ. මම නැවතත් කියනවා තමන් දැඩිසේ දඬු කඳේ ගහගෙන වගේ භාවනා කරන එක තමන්ට දැනිලා අනේ මං වගේ මෙතෙක්කල් මගේම වලිගය හපාගෙන හිටියා නේද කියන එක කාට හරි ප්‍රකාශ කරන කල් හැදෙන්නේ නැහැ. ඒ නිසා දැඬිව ඉන්න බව දැන ගැනීමට සරති කියලා කියනවා. ඊට පස්සේ ඒ බව විවරණය කරන්න හංගන්න හොඳ නැහැ. ආධුනිකයෝ ගොඩාක් මේකෙන් හැදෙන එකට කියනවා විවරති කියලා. උත්ථානි කරෝති කියන මේ බහන වැද්දගත්ම කොටස මේක තමයි. මම මෙතෙක් කල් කරපු වැරද්ද වතින් හයිලයිට් කරනවා. ඊට පස්සේ දේශේති කාට හරි කියන්න ඕන. ඔය හතරම නැහැ. බොහෝ විට තුනක් නැහැ බුද්ධෝත්පාද කාලේ නැතිවල. අබුද්ධෝත්පාද කාලවල නැහැ. ඉතින් අපි මේ බුද්ධෝත්පාද කාලවලුමුත් Tamange වැරදි හංගගෙන ඉන්නවා නැත්නම් නිකර අපායයන්. අපිට කල්යාණ මිත්‍ර සේවනයක්, සද්ධර්ම ශ්‍රවණයක්, යෝනිසෝමනසිකාරයක්, ප්‍රතිරූප දේහ වාසයක් එන්නේ නැහැ. ඉතින් අපි මේ එකතු වෙලා රට රාජ්‍යවල ඉඳගෙන කරන්නේ අපි එකිනෙකාට හෙලි කරනවා. හෙලි කරනකොටත් හෙලි කරන්නේ මගේ තකතිරුකම මෙච්චරයි. ඒක දැනගන්නකොටම තකතිරුකම යනවා. ඒක අකාලිකයි. තකතිරුකම දැනගන්නකොටම ඒක අයින් වෙනවා. ඒක අකාලිකයි. හැබැයි කාටවත් බෑ මගේ තකතිරුකම නැති කරන්න. මම දැනගන්න ඕනේ. මම දැඩිව අල්ලගෙන හිටියා. ඒක නිසා කඩුවක් අමෝරගත්ත මනුස්සයට කඩු ෆයිට් කරන්න බෑ. දැලිපිය අමෝරගත්ත මිනිහට දැලිපිය ගා ගන්න බෑ. ඉතින් ඒකට අවශ්‍යකනේ සුකනම්මිය ගතිය තමයි මානවයාට අනෙක් සියලු සත්තුන්ට වැඩිය තියෙන්නේ. නමුත් ඒ සුකනම්ම ගතිය එළියට එන්නේ ඔලමුලකමට. අල්ලගත් එක එහෙමම දැඩි මත ධාරී වෙනවා. හැම කෙනා ගාවම තියෙන දුර්ලභකම. ඒ නිසා අපි දෙන්නෙක් අතර වෙනසක් නැහැ. අපි දෙන්නෙකුට දෙන්නෙක් ආදාතියක් වෙනවා. කණ්ණාඩියක් වෙන්නවා. සමහර තමන්ටම තමන් කණ්ණාඩියක් වෙනවා කාලයක් යනකොට. ඒකේ ලකුණු තමයි ඔය මේ හෙලි කිරීමේ හැකියාව. ඒ නිසා ආනපාන 3-4ක් එක දිගට දගින්න පුළුවන් නම් දැන් ට්‍රැක් එකට වැටලා තියෙනවා. දැන් ඉතින් බැගෑ වෙලා යාපු වෙලා අනේ 4-5-6-7 කරගන්න බැරිද? 6-7-8-9 කරගන්න බැරිද? පිට පළච්චාවයි හිත ඒක ප්‍රශ්නයක් නැහැ කියලා මේක බහුලීගත කරන්න ඕනේ. එක දිගට හුස්ම රැලි 5-6ක්වත් ගන්න බැරි තරම් අමනේ අපි. ඉගෙන බය වෙන දෙයක් නැහැ, ලැජ්ජ වෙන දෙයක් නැහැ. හොඳයි. ඉච්චා.
අවතරයි ස්වාමීන් වහන්සේ මේ පොඩි සක්පන් භවනා කර පොඩි මේ දැනගන්න ඕන කාරණයක් තියෙන එක කමක් නැති ස්වාමීන් වහන්සේ ඇහුවට.
ඔව් ඉක්මන් කරන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ මං කෙටියෙන් අහන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මූලික කමඨාන් උපදෙස් දෙනකොට ඔබ වහන්සේ කියපු දෙයක් තමයි සක්මන් භාවනාවේදී මුලදී විශේෂ අර විශේෂ භාවනාවක් නැතුව නිකන් ඔහේ යවිදින්න කියලා. දැන් මට ස්වාමීන් වහන්සේ හිතිච්ච දෙයක් තමයි ඉතින් අපිට ස්වාමීන් වහන්සේ බලවන්න එදිනදා වැඩකටයුතු වලදී සතිය පිළිදෙනකොට වගේ ඒ විදිහට අර යනකොට එනකොට ඒ පිළිදෙනවා වගේ සතිය පිළිදවන්න පුළුවන් නම් මට එකම හිතුණා ස්වාමීන් වහන්සේ මේ සක්මණේ ගුණාත්මක ගතිය තව වැඩි වෙනව නේද අර අසතිමත් වේදිනට වඩා සතිමත් වේද්දොත් කියලා තේරුණා ස්වාමීන් වහන්සේ ගැන වහන්සේ උපදෙස් බලාපොරොත්තු වෙන කැමති තමුන්නා.
ඔය එක අපි පැහැදිලිවම එදිනදා වැඩකටයුතු වලදී කනකොට යනකොට එනකොට බොනකොට හැමදේම සතියෙන් කරන එක විතරයි කරන දේම කරන්න TV light එකක් TV camera එකක් දාලා TV camera එකේ යටතේ කරන්නේ. ඒක ඔක්කොම record වෙනවානේ. ඊට පස්සේ ඕනේ වෙලාවක action replay දාන්න පුළුවන්නේ. ඕනේ වෙලාවක slow motion දාන්න පුළුවන්නේ. සතිය කියන්නේ TV camera එකක් මිසක රඟපෑමක් නෙමෙයි. මම හිතන තේරෙනවා කියලා.
එහෙම ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ සක්මණේදී ඒක අර ඔබ වහන්සේ කිව්වා ඔහේ නිකන් විශේෂ භවනාවක් නැතුව එවිදින්න කියලා. ඒකට ස්වාමීන් වහන්සේ සතිය දෙන්නට කමක් නැද්ද?
අකෝ ඒක තමයි කියන්නේ සතිය පටන් ගන්න එතනින් තමයි. උඹ මට ඔච්චර ලස්සන හොඳ මයෙන් ස්තුයි බණින් අහ නැතුව ගියා දැන් වෙනම මොකද තමයි. සමත්. සමත්කාර විදිහට හිටියා ඔච්චර දැන් ඉතින් කා ගන්නවා. තවත් අහන්න එපා ප්‍රශ්න ගුටි ගන්න නැතුව මම පයින් කෙවි දිලා වැත්තේට යයි. ඊගාව එක්කනට යනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
බුදුන් වහන්සේ. ආනේ තෙරුවන් සරණයි. අම්මවා.
සමන් සමන්. සුලංගෙන් වල ප්‍රශ්න අහන්න පුළුවන්.
ඔබ hina වෙන්නෙන් එපා පිටිපස්සේ ඉඳලා.
මම hina වුණා.
ආ මේට ඇහෙනවා පොළ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ආ කියපන්.
මම වාර්තාවක් ලිව්වා ලියලා එව්වා ඒක ලැබිලා නම් නැහැ වගේ මට පේන්නේ.
මට හම්බුනේ.
ඒක තමයි. මම ඒක කියවන්නම් ස්වාමීන් වහන්සේ මේ මට ඒක භාවනාවෙන් පස්සේ තමයි ඒක සැකයක් විදිහට මේ මගේ හිතට යෙදෙන්නේ. ඒක පොඩ්ඩක් නිරව් කරගන්න
කිව්වා. ගන්න නැතුව ප්‍රශ්න කියපන්. ඔබ ගෑනුන්ගේ ඇටිවම තමයි. කියපන්කෝ.
මෙනෙහි කිරීම තුලින් පටන් ගන්නා සක්මන ටික වේලාවකින් පිට යන බව දකිමි. පාද ස්පර්ශයේ දැනි දැනීම, ශබ්ද වේදනා සිතුවිලි ඇවිත්යයි. මේ බාහිර අරමුණේ සිට අරමුණ දෙස බැලීමක් යයි වැටහෙන නිසා මෙනෙහි කිරීමකින් පාද ස්පර්ශයට එන්නේ නැත. මෙනෙහි කර පාද ස්පර්ශයට ගියත් පාද ස්පර්ශයේ දැනිදැනි ඇවිද්දත් සිත බාහිර අරමුණක තිබුණත් ඔහේ ඇවිදිමි. සිත යන තැන බොහෝ විට සිහියෙන් දකිමි. මාමය නිවැරදියයි සිතාගෙන කළත් එය නිවැරදියුදැයි විමසීමට සිත්විය. අරයන්කේදී හුස්ම රැල්ල නොදකින නිසා කයේ දැනීම් වේදනා ශබ්ද සිතුවිලි දෙස බලා හිඳිමි. මේ වේදනා සිතුවිලි ටිකක් සියුම් වූ විට හිස කඩා වැටීම ඇති වුවද ඒ බව දකිමි. සමහර විට හිස කෙලින් කර ගැනීමට නොසිතේ. එසේම සිටිමි. අංශක 90ක් පමණ හිස නැමුණු විට මා තුලින් පිටවන ගොරවනවා වැනි ශබ්දයේද ඇසේ. තනියම භාවනා කරන නිසා එයද නොසලකමි. විතක උරපතු දිගේ ඇතිවන වේදනාව එන විට නිරායාසයෙන්ම හෝ හිතාමතාම හිස කෙලින් කරගෙන ඉරියව්ව සකස් කර ගනිමි. පෙරදීමෙන් හිස කඩා වැටුණාට සමවිතම නින්දට නොඇටි. සමහර දිනක නින්දට වැටමින් අවදි වෙමින් කාලය ගත වේ. බොහෝ විට හිස කඩා වැටුණු විට අවදියෙන් හිස කෙලින් කරගන්නේ නැතුව හිඳිමි. එය හිතාමතා නොකලත් ඒ වෙලාවට එසේ කිරීමට සිතක් පහළ නොවේ. මේ ක්‍රියාවලිය නිවැරදිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය.
ක්‍රියාවලිය නිවැරදි නම් වැඩි වේලාවක් සක්මන් කරන්න පුළුවන්, වැඩි වේලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්. වැඩි වේලාවක් සක්මනේ වම දකුණට හේතු වෙනවා, වැඩි වේලාවක් ආනාපානෙදී ඉඳගෙන ඉන්නවා ආනාපානෙට යනවා. ඉතින් ඒක තමයි ඔබ කාලෙකින් දැනගන්න පුළුවන්. මේ විදිහට අපි තමන්ට තමන් අනුකම්පා කරන වැරද්ද දක්ුණත් කමන්නේ, ඉරියව කඩා ගන්න නැහැ, භාවනා කඩා ගන්න නැහැ කියලා ගියාම අත්පන ඇත්පිට ලැබෙන උත්තර දෙක තමයි වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුළුවන්, වැඩි වේලාවක් සක්මන් කරන්න පුළුවන්. වැඩි වේලාවක් හුස්ම පේනවා, වැඩි වේලාවක් වම දකුණ පේනවා. මොකද කියන්නේ?
හුස්ම නම් අත්දකින්නෙම නැහැනේ ස්වාමීන් වහන්සේ. දැන් පරියන්ක.
ඔය ආයේ ප්‍රශ්නයක් නගාගත්ත. දැන් Tamanට කරන්න ඕන වැඩි වෙනදට වැඩි වේලාවක් කරන්න පුළුවන්.
එහෙමයි.
දැන් මේ ගෑනුන්ට උඹ අවුරුදු කීයක් බැනුන් ආලද්ද? කී දහහකට මේක කියලා දීලාද්ද? මුගේ කනටම තෙල්ලත් පොල් තෙල් ටික රත් කරලා වක් කරනවා වගේ වක් කරන කම්ම මේක හරිදෝ වැරදිදෝ කියලා හුද්දට වැඩේ කරන ගමන් සැකකරන එක තමයි අනේ මන් දැන් නෙමේ පෘථජ්ජණයන්ගේ තියෙන විචිත්‍රතාව.
ඒ භාවනාවෙන් පස්සේ තමයි එහෙම දේවල් හිතෙන්නේ. භාවනා පැය කරලා
නැගිටිනවා. ඊට පස්සේ තොත් 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 තොත ඇඳිමිටේ කියලා බුදුහාම ද්වංගුල පඤ්ඤා. අනේ හිනාවෙන් අන්නේ මේ පැතරත් කඳ එනවා. කමන්නෑ ඒත් කමන්නෑ.
දෙක තමයි ඇඳිමිට ටිකක් විතර ගන්න බලන්න.
තාගේ එකෙකුට දෙන්නකොට උගන්න බෑ මැරෙන්ඩි ඉස්සලා ඕක. ඇංගිලා භාවනා කරලා හරියන්නේ නැහැ. මෙන්න මෙහෙමයි මාත් හොඳටම ගාගෙන ගාගෙන රීගෙන රීගෙන තමයි ඉගෙන ගත්තේ කියලා. ඒ කොච්චර ලස්සනද? උඹලා එකේ කදා ගත්තාම ගමකට ගැහුවා වගේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි විලා යුරයි නිරෝෂ්.
එහෙමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේ කිව්වේ ඔබ වහන්සේට වන්දනා කරන්න අද වෙලාවක් දෙන්න හම්බෙන්නේ නැහැ වගේ කියලා.
දෙනවා දෙනවා වන්දනා කරන දෙනවා මං වෙනුවෙන් ද වෙන ආමු කෙනෙක් වෙන ආමු කෙනෙක් ලයිට් වුණා මිද වැඳපල්. තෙරුවන් සරණයි අතරම ජීළු දෙනාටම ඔය බැන්නට මොකද පුදුම ආදරයකින් මං ඉන්නේ තෙරුවන් සරණ.
අපි ධර්ම සරණයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
හොඳයි මේ
සාදු 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 ගරුතර ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අද දවසේ දෙවනි කොටස වෙන්නේ ධර්මදේශනාව. මේ ධර්මදේශනාව ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා
කරමි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තං ච බහිද්ධා ච යං කිංචි අත්ති වේදිතං ඒතං දුක්ඛන්ති ඤත්වාන මොස ධම්මං පලෝකිතං පුස පුස්ස වයං පස්සං එවං තත්ත විරජ්ජති වේදනානං කයා බික්ඛු නිචාතෝ පරිනිබ්බුතෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි ධර්මදේශනාවක් සමග තමයි මේකතු වෙලා ඉන්නේ වැඩසටහනේ දෙවැනි කොටස විදිහට. ඉතින් අද ධර්මදේශනාව සඳහා යම්කිසි අදහසක් අපි ඉදිරියෙන් තියාගත්තා. ඒකත් එක්ක අපි බලමු මෙන්න මේ පැහැදිලි කිරීම කොයි විදිහටද කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ අපි ජීවත් වෙන ලෝකෙ ගත්තොත් හරිම අරුම පුදුම ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් දැන් නොයෙකුත් වැඩ කටයුතු කරනවා, නොයෙකුත් දේවල් තියෙනවා, නොයෙකුත් ව්‍යාපාර පැවැත්වෙනවා. ඉතින්දී හැම වෙලෙම යම්කිසි නීති රෙගුලාසි ටිකක් සහිතව ඒවට යටත්ව වැඩ කටයුතු කරා නම් කිසි ප්‍රශ්නයක් නැති විදිහට නොයෙකුත් ව්‍යාපාර හැදිලා තියෙනවා. ඕනම වැඩක්, ඕනම එපා කරපු වැඩක් කරන්න යම්කිසි නීති රෙගුලාසි ටිකක් හැදිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගමු. ඔන්න දැන් ගවයෝ, එහෙම නැත්නම් වෙන වෙන සත්තු ඒ මාංශ සඳහා ඇති කරනවා, මාස් සඳහා ඇති කරනවා. ඒතකොට සඳහන් කරනවා මේ සත්වයන්ට බොහොම නිදහසේ හොඳට විවේකීව ඉන්න දීලා හදන්න ඕනේ. විවේකීව කන්න බොන්න ලැබෙන්න ඕනේ, හොඳට කන්න බොන්න ලැබෙන්න ඕනේ, ඒ මානසික නිදහස තියෙන්න ඕනේ. ඊට පස්සේ ඝාතන මඩුවට අරන් ගියත් ඒ යම්කිසි ප්‍රොසෙස් එකක් කරහා යන්න එපේ. අන්නේ ප්‍රොසෙස් එක හරහා යනකොටත් මෙන්න මේ සත්වයෝ කම්පා නොවන විදිහට, මේ සත්වයන්ට වෙහෙස නොවන විදිහට අන්න බෙල්ල කපන දැනට වෙනකන් බොහොම විවේකීව අරන් ගිහිල්ලා බොහෝම අඩු වේදනාවකින් බෙල්ල කපලා ප්‍රයෝජනෙට ගත්තට කමක් නැහැ කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළා. අන්න අර ඒ බෙල්ල කපන දැනට යනකම්ම අරගෙන යන ක්‍රියාදාමයත් බොහොම ලස්සනට ඒක නිර්මාණය කරනවා, ඒක ඩිසයින් කරනවා. ඩිසයින් කළා කියනවා මෙන්න මේ මේ පියවර යටතේ මෙන්න මේ මේ විදිහට මෙන්න මේ මේ වේගින් මේ ගවරැල දක්කරගෙන යන්න, දක්කගෙන යන්න. ඊට පස්සේ සතා එහෙම එහෙම ගිහිල්ලා අන්තිමට අවසාන මොහොතෙත් මෙන්න හද ගැස්ම මේ පමණට වැඩි නොවෙන්න මේ සතාව අරගෙන යන්න ඕනේ. එතනින් එහාට කපලා ප්‍රයෝජනෙට ගත්තට ගැටලුවක් නැහැ කියලා සඳහන් කරනවා. ඔන විදිහ අදහස් උදහස් තියෙන හරිම අරුම පුදුම ලෝකයක තමයි අපි ඉන්නේ. ඊළඟට සඳහන් කරන මේ යම් කිසි ඔත්තුකාරයෙක්, එහෙම නැත්නම් රහසක් සංගෝගෙන ඉන්න කෙනෙක්, අන්න එයාගෙන් මේ රහස හෙලි කරගන්නකොට මෙයාට වාද වේදනා දෙන්න බෑ. ගහලා පොළු වලින් ගහලා අට කටු කඩලා ඒ විදිහට කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට බොහොම විවේකීව ප්‍රශ්න කළා මෙයාගෙන් මේ තොරතුරු ටික ලබා ගන්න ඕනි කියලා මෙයාගෙන් ඒ විස්තරේ ලබා ගන්න ඕනි කියලා සඳහන් කරනවා. ඉතින් වද දෙන්න අලුත්ම විදියට හොයාගෙන තියෙන්නේ මොකද්ද? කිසිම ආබාධයක් තුවාලයක් නොවෙන්න කොහොමද මේ වදේ දෙන්නේ? යන්න පොඩි නිකන් හුලම් පාරක් වගේ එකක් එක්ක කම්මුලට, එහෙම නැත්නම් ওই නහය ප්‍රදේශෙට අල්ලලා දිනනවා. මේකට හෙල්ලෙන්න බැරි වෙන්න අතපය ටික ගැට ගහලා ඉවර වෙලා අන්න අර හුලම් පාර අල්ලලා තියෙනවා. ඉතින් ඒ හුලම් පාර වැඩි 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 අර කුචු කැවෙන ගතියත් එක්ක විනාඩි කීපයක්, පැයක් දෙකක්, දවසක් විතර ඉන්නකොට මේකට දරන්නම් බැරි තැන මොකද වෙන්නේ? අන්න අනේ මට ඕන දෙයක්, මං අහන දෙයකට උත්තර දෙන්නම්, හැබැයි මෙන්න මේකෙන් මාව අයින් කරලා දෙන්න කියලා බොහොම බැගාපත් වෙන තත්යකට වැටෙනවා. අනේ එහෙම ප්‍රශ්න කරලා තොරතුරක් ගත්තර කමක් නැහැ. එතකොට කාටවත් පේන ආබාධයක් වෙලා නැහැ කියලා අදහසක් අන්න තියෙනවා. ඒ විදිහ අදහසක් තියෙන බව පේනවා. ඉතින් දැන් අර පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ කොරෝනා එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. මේ මහත්තයා කියනවා මේ මම ස්වාමීන් වහන්සේ වැඩ කරන්නේ මේ ෆැක්ටරි ෆ්ලෝ එකක. ඒ විදිහේ කර්මාන්ත ශාලාවක ෆ්ලෝ එකේ තමයි මම වැඩ කරන්නේ. එතකොට මොහොරේ උදේ දාගත්තාම හවස වෙනකන් පැය 8ක් 10ක් සමහර විට එක දිගට දාගෙන ඉන්න සිද්ධ වෙනවා. එක දිගට දාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් විවේක වේලාවකදී වුණත් ගලවන්න බොහෝ වෙලාවට අපහසුයි. අන්න තේ එකක් බොනකොට, දවල් ගෑ කෑම ගන්නකොට විතරයි මේ මොහොරේ ගලවන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් හරියට අර නූතන විදිහට වද දීලා තොරතුරක් යම් කිසි දෙයක් පැහැදිලි කර ගන්නවා වගේ අන්න මොහොරයක් දාලා තියෙනවා දවස පුරාවට. එතකොට අන්න ටිකෙන් ටික කස කස තිවිලා 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 දවස අවසන් වෙනකොට කොහොම කැසිල්ලක්, කොහොම අපහසුතාවයක් ඕකෙන් වර්ධනය වෙලා එනවද කියලා ඒ දාගෙන ඉන්න කට්ටියටම තේරෙනවා. මොහොර දාගෙන වැඩ කටයුතු කරන කට්ටියටම තේරෙනවා. ඉතින් අර තියුණු දුක් කරදර කම් කටලු උඩට අන්න තව මොහොරෙකුත් වැටිලා අර විදියට අර වද දෙමින් යම් කිසි විස්තරයක් තොරතුරක් ලබා ගන්න වෙන ඒ සැකකාරයේගේ තත්වෙට අන්න ගොඩ දෙනෙක් වැටලා තියෙනවා. මේ මොහොරෙකුත් එක්ක, මොහොරෙකුත් එක්ක ඒ වගේ තත්වයකට වැටලා තියෙනවා. ඉතින් මේ තැනත්තා යටත් වෙලා කියනවා අනේ මොනවා හරි තියෙන ඕන තොරතුරක් මම ලබා දෙන්නම්, මාව මේකෙන් ගලවලා දෙන්න වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ යම් කිසි ඒ තියෙන වේදනාවල් විඳිමින්, ඒ වේදනාවල් අඩු වැඩි තත්ත්ව අත්දැකීමින් අපි මේ ජීවිතයක්, ජීවිත ගමනක් අපි ගෙවාගෙන යනවා. ඉතින් ඔන්න ඔය කතාවත් එක්ක අපිට පුළුවනි අද දවසේ මාතෘකාවට එළඹෙන්න. මොකද්ද? නර අපි කලින් සති කිහිපයක් තිස්සේ දැන් කතා කරගෙන එන දේම තමයි. එතන යම් කිසි විදිහක බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු ඒ දේශනාවක් පිළිබඳ ස්වාමීන් වහන්සේලා පිරිසක් තම තමුන්ගේ අදහස තමයි ගෙන හැර දක්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද මේක සඳහන් කරන්නේ? බොහොම කෙටියෙන් තමයි මේ දේශනාව කරන්නේ. මොකද්ද කරන්නේ? යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් බ්‍රූහි මහාපුරිසෝති සෝද සිබ්බනි මච්චග. යමෙක් මෙන්න මේ අන්ත දෙක මනාව දැනගෙන ප්‍රඥාවෙන් මැද නොවලේද අන්න ඔහුට මම මහාපුරුෂයා කියලා කියනවා. ඔහු මේ මහම්කාරී ඉක්මවා ගියේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශයක් කරනවා. ඒ විදිහේ දේශනාවක් කරනවා. ඉතින් ඒ දේශනාව අහලා ඒ අහපු බ්‍රාහ්මණ තරුණයා රහත් වුණාට මොකද? ඊට පස්සේ කාලෙක තව ස්වාමීන් වහන්සේලා පිරිසක් කල්පනා කරනවා මොකද්ද මේ අන්ත දෙක? මොකද්ද මේ මැද? ඊළඟට කවුද මේ මහම්කාරී කියලා ඔන්න ප්‍රශ්න ටිකක් නගාගෙන යම්කිසි සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒකේ පළවෙනි ස්වාමීන් වහන්සේලා දෙන්න පහු කරගෙන අපි ගියා. ඊළඟට මහම් කාර්යය ගැනත් ගිය සතියේ කියන්නේ එදුනා. දැන් කොහොම හරි තව 4 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. දැන් ටික ටික වැඩේ ඉදින් පොඩ්ඩක් බරපතල වේගනේ යන්නේ. බණ අහන කට්ටියට විතරන්නේ බරන කියන කට්ටියටත් පොඩ්ඩක් අමාරු වේගනේ යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් 3 වෙනි හාමුදුරුවෝ ගාවට එන්න තමයි බලාපොරොත්තුව. ඉතින් 3 වෙනි හාමුදුරුවන්ගේ අදහස මොකද්ද මෙන්න මේ අන්ත දෙක ගැන? එහෙම නැත්නම් මැද ගැන, ඒ වගේම මහුම් කාර්ය ගැන කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඉතින් මම කියාගෙන ආව කතන්දරෙත් එක්ක ටික ටික තේරෙනවා ඇති කොහෙද ආවද එන්නේ කියලා මේ. ඉතින් ඒ තුන්වෙනි හාමුදුරුව කියනවා මෙන්න මේ ඒකාන්තයක් පිළිබඳ තමුන්ගේ අදහස දක්වනවා. මොකද්ද මේ ඒකාන්තයක්? සුඛ වේදනාව, සැප වේදනාව ඒකාන්ත එක්ක පිළිලා තියෙනවා. ඊළඟට දුක්ඛ වේදනාව අනික්තන්තේ පිළිලා තියෙනවා. එතකොට ඔන්න ඔය දෙක අතරමැද මෙන්න මේ නොදුක් නොසුව වේදනාවක්. එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් පිහිලා තියෙනවා. මෙන්න මේ මහුම්කාරියගේ ස්වභාවය මොකද්ද? මෙන්න මේ අන්ත දෙක අල්ලලා ගැට දානවා. මේ සැප වේදනාව දුක් වේදනාවත් අතර හුවමාරු කරමින් ගැට දානවා. අර මැද අමතක කළා. මොකද්ද මැද? අන්න නොදුක් නොසුව වේදනාව. අමතක කළා. අන්න අර විදියට අන්ත දෙකක ගැටයක් දානවා කියලා ඔන්න මහුම්කාරිය පිළිබඳ විස්තරයක් සඳහන් කරනවා. ඉතින් එන්න ওই කාරණාවත් එක්ක තමයි අද අපේ ධර්ම දේශනාව දිග හැරෙන්නේ. මෙන්න මේ ඒකාන්තයක් සුඛ වේදනාව, ඒකාන්තයක් දුක් වේදනාව, මැද අදුක්කම සුඛ වේදනාව කියන අදහසත් එක්ක. ඒතොර ඒ අදහස පිළිබඳ සඳහන් කරනකොට, ওই පිළිබඳ විස්තරයක් කරනකොට කියනවා මොකද්ද? මෙන්න මේ පෘථග්ජන මිනිස්සුන්ගේ ස්වභාවය තමයි මෙන්න මේ සැපත් දුකත් අතර දෝලණයක තමයි යෙදිලා ඉන්නේ. මේ සැප දුක් කියන වේදනා දෙක අතර තමයි යෙදිලා ඉන්නේ. ඒ වේදනා දෙකෙන් මිදීමක්, ඒ වේදනා දෙකට එහා ගියපු දෙයක් මෙන්න මේ සාමාන්‍ය ලෝක සත්වයන්ට අවබෝධයක් නැහැ. ඒ පිළිබඳ අදහසක් නැහැ. අනේ ඒක නිසා මෙන්න මේ විදිහට මහුම්කාරියකගේ ගැටයකට අහු වෙනවා කියලා සඳහන් කරනවා. ඒ විදිහේ පැහැදිලි කිරීමක් කරනවා. එතකොට අපි ගත්තොත් දැන් ඔන ඔය සැප වේදනාව පිළිබඳ අපේ යම් කිසි කැමැත්තක් ආසාවක් තියෙනවා. ඉතින් සඳහන් කරනවා මොකද්ද? මෙන්න මේ සැප වේදනාව පිටිපස්සේ තියෙනවා රාග අනුසයක්. අනුසය වශයෙන් රාගය තියෙනවා මේ සැප වේදනාව පිටිපස්සේ. ඒ වගේම දුක් වේදනාවට හැම වෙලේම විරෝධයක්, ප්‍රතිවිරෝධයක් අපි තුල තියෙනවා. අන්න දුක් වේදනාව පිටිපස්සේ ද්වේෂ අනුසය තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අදුක්කම සුඛ වේදනාව කොච්චර තිබුණත් අපි දන්නේ නැහැ. නොදැනීම එතක පිටිපස්සේ තියෙනවා. අන්න එතකොට ඒක පිටිපස්සේ අවිජ්ජා අනුසය තියෙනවා කියලා සඳහන් කරනවා. ඔන්න සැප දුක සහ නොදුක් නොසුව වේදනාව පිටිපස්සේ සැඟවිලා තියෙන දේවල් පිළිබඳ සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තමයි ගැනහැර දක්වන්නේ. ඉතින් අපි පොඩ්ඩක් බැලුවොත් අපේ වැඩ කටයුතු ගෙවෙන විදිහ බැලුවොත්, අපේ එදිනෙදා ජීවිත ගත වෙන විදිහ බැලුවොත් මෙන්න මේ කියන කතාව තව තව අපිට ලං කරගන්න, තව තව අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන එක්තරා අවස්ථාවක මොකද්ද මේ පෘථග්ජන මිනිස්සු මේ සැප වේදනාව ඇරෙන්න, මේ දුක් වේදනාවෙන් මිදෙන්න මගක් දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සැප වේදනාව ඇරෙන්න මේ දුක් වේදනාවෙන් මිදින මගක් ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒතර මේ දුක් වේදනාවකින් ස්පර්ශ කරාම මේ තැනත්තා සැප වේදනාවක් හොයාගෙන යන්න උත්සාහ කරනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඔය දෙක අතර තමයි මේ දෙන්නගේ සාමාන්‍ය ගමන තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බැලුවොත් දැන් අපි හිතමු අපිට බරපතල අසනීපයක් ඇදුණා. සනීපයක් හැදුණා අපි හිතමු උන රෝගයක් වගේ දෙයකින් සති කිහිපයක් දින කිහිපයක් පෙළෙනකොට අන්න අර තියෙන දුක් වේදනාවත් එක්ක ඒ තියෙන අපහසුතාවයත් එක්ක කොච්චරනම් අපේ හිතෙන් අර නැවතත් තියුණ පහසුව ඉල්ලනවද කියලා පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් නැවතත් ඒ විදිහට ප්‍රිය ආහාරයක් ගන්න එක කොච්චරනම් අපේ හිතෙන් ඉල්ලනවද කියලා මතක් කරලා බැලුවොත් ඊට පස්සේ හිතට නොඑක් නොඑක් විටක නැවත නැවත අන්න අර හොඳ හොඳ ආහාර ගත්ත විදිහ, පහසුවෙන් ඉඳිය විදිහ, ඒ වගේම ජීවිතේ විඳපු සැප විඳපු අවස්ථා අපි නැවත නැවත සිහි කර ගන්නවද කියලා බැලුවොත් අන්න දුක් වේදනාවකට වැටිලා ඉන්න අවස්ථාවේදී අන්න සැපයක් නැවත නැවත හිතනවා, කල්පනා කරනවා, අපේක්ෂා කරනවා. මොකද අර දුක් වේදනාවෙන් මිදෙන මගක් දන්නේ නැහැ. අන්න අර විදිහට සැප වේදනාව ඇරෙන්න, සැප වේදනාව ඇරෙන්න. ඊළඟට අපි හිතමු මේ ජීවිත ගමන ගියාගෙන යනකොට මහා බරපතල දුකක් එකපාරට ඉදිරිපත් වුණා. මහා පීඩාකාරී දුකක් එකපාරට ඉදිරිපත් වුණා. තමුන්ගේ ළඟ ප්‍රිය කියලා ඉඳිය කෙනෙක් එකපාරට වියෝ වෙලා ගියා. එහෙම නැත්නම් ගෙදර දොරේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණා. තමුන් බොහොම ප්‍රියයි, මට යහපත සලසනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ගේ යම් කිසි අප්‍රිය, බොහොම අප්‍රසන්න ජනක වචනයක්, එහෙම නැත්නම් සිදුවීමක් මේ තැනත්තට අහන්න දකින්න ලැබුණා. අන්න ඒ අවස්ථාවේදී මෙන්න මේ එන දුක් පීඩාවත් එක්ක, මේ අපහසුතාවයත් එක්ක ගොඩක් වෙලාවට මොකද කරන්නේ? අන්න මොකක් හරි සැප වේදනාවකින් මේක යටපත් කරන්න උත්සාහයක් දරනවා. මේක මේ තියෙන දුකෙන් පොඩ්ඩක් සුළු මොහොතකට හරි අත්මිඳිලා යන්න උත්සාහයක් දරනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට ඔන්න ඔය රාත්‍රී සමාජ ශාලාවල එහෙම නැත්නම් ඒ මත්පැන් පොළවල්වල තියෙන්නේ. මෙන්න මේ දුක් වේදනාවෙන් ස්පර්ශ කරන ලද සත්වයෝ අන සැප වේදනාවකින් ඒක ප්‍රතිස්ථාපනය කරන් ඒක අමතක කරගන්න පොඩ්ඩක් උත්සාහ කරන අවස්ථා තමයි. ඉතින් ඔන්න ඔය දෙක අතර තමයි ගොඩක් වෙලාවට අපේ ඝට්ටනේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔය කාමටහන් වාර්තා ගත්තත් ඉතින් ගොඩක් වෙලාවට ඔන්න ඔය දෙක අතර දෝලණය වීමක් තමයි අපිට දක්නට පුළුවන්. ඉතින් අපි හිතමු කෙනෙක් ඉස්සෙල්ලාම මේ සිහිය පිහිටවන්න වැඩේ පටන් ගත්තොත්, මේ විදියට උත්සාහයක් ගන්න ගත්තොත්, ඒතන අතර ගොඩක් වෙලාවට දුක් වේදනාවකින් ස්පර්ශ කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ තැනත් කියන මොකද්ද මේ දුක නැති කරන්න ගිහිල්ලා තවත් තිවුනටත් වැඩිය දුකකට අමාරුවකට ලක් වුණා කියලා කියනවා. ඉතින් එහෙම සඳහන් කරාම අන්න පොඩ්ඩක් ඉවසීමෙන් මේ අපහසුතාවේ මැද්දෙන් පොඩ්ඩක් අන්න ඇවිදින බව දැනෙනවද? එහෙම නැත්නම් මේ අපහසුතාවේ මැද්දෙන් වාඩි වෙලා ඉන්න බව දැනෙනවද? එහෙම නැත්නම් මේ අපහසුතාවේ මැද්දේ එදිනෙදා වැඩ කටයුතු කරන බව දැනෙනවද කියලා පොඩ්ඩක් අවධානය යොමු කරන්න, ඒ පිළිබඳ සිහිය පිහිටවන්න, ඒ පිළිබඳ අවදිභාවයක් ඇති කරගන්න කියලා කිව්වොත් අන්න මේතනත්තට අර සැප දුක් අර දුක් වේදනාව අතරින් අන්නර යම් කිසි හුස්මක් වැටෙන දෙයක්, එහෙම නැත්නම් වාම දකුණ විදිහට පායට දැනෙන ස්පර්ශයක් අහුවෙන්න පුළුවන්. අන්න ඒකත් එක්ක කල්ගත කරන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්නවා. ඒ විදිහේ උත්සාහයක් ගන්නවා. ඊළඟට අපි හිතමු එහෙම හුස්මක් අල්ලගත්තොත්, ඊළඟට එහෙම පියවරක් දැනෙන දැනීමක් අල්ලගත්තොත් මේකත් යම් කිසි විදිහක සුඛ වේදනාවක්, යම් කිසි ප්‍රියජනක ගතියක් බවට මේ තැනත්තට ටික දවසකින් පත් වෙනවා. අපි හිතමු ඒ අතරින් ඔන්න නැවතත් සිතවිල්ලක් ආවොත්, ඒ අතරින් නැවතත් සද්දයක් ආවොත් ඔන්න මේ තැනත්ත සඳහන් කරනවා මොකද්ද මගේ මේ සිහිය හිතවිල්ලකට ඇදිලා ගියා, මගේ මේ සිහිය සද්දයකට ඇදිලා ගියා, අර මට වම දකුණ විදියට උස්ම විදියට දැනෙච්ච පහසුව මට නැතුව ගියා කියලා අන්න ඊට පස්සේ අනිත් පැත්තට තව චෝදනාවක් නගනවා. ඔන්න ඔය චෝදනා දෙක අතරේ තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ මූලික ආරම්භයක් ගන්න කෙනෙක් පවතින්නේ. නමුත් ටිකෙන් ටික මේක උත්සාහ කරගෙන යනකොට මේ තැනත්තට දැනෙනවා විටෙක බොහොම සුව වේදනාවක්, සුඛ වේදනාවක් නැగిලා එනවා. ඒ වගේම තව විටක මෙන්න මේ ඇඟේ පතේ කොන්දේ අමාරු, කකුලේ අමාරු විදියට බොහොම දුක් වේදනාවක් නැగిලා එනවා. ඉතින් කාමටහන් වර්තා කියන්නේම ඔන්න ඔය දෙක ස්ථීර කරගෙන කරන ප්‍රකාශ තමයි. එක්ක අහනවා මට ගිය දිවිය ලෝකේ ගියා වගේ බොහොම පහසු සැපයක් ලං වුණා. මේ සැපේ කොහොමද මං ස්ථීර විදිහට තියාගන්නේ? මේක කොහොමද මම නැවත නැවත ලං කරගන්නේ කියලා ඔන්න අර කල්ලගෙන අර රාග අනුසය පිටිපස්සේ තියෙන බව පෙන්වමින් වார்த்தාවක් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් ඉදිරිපත් කරනවා මගේ මේ කකුලේ වේදනාවක් තියෙනවා, කොන්දේ වේදනාවක් තියෙනවා, මට ඒක විදියක ඉන්නම බෑ, කොහොමද මම මේ කකුලේ වේදනාව කොන්දේ වේදනාව දුරු කරගන්නේ නැති කරගන්නේ කියලා ඔන්න අර ද්වේෂ අනුසය පිටිපස්සේ තියාගෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් අහනවා මෙන්න මේ වේදනාව මෙනෙහි කරාට ඒක නැති වෙලා ගියේ නැහැ, දැන් මොකද කරන්න ඕනි කියලා අහනවා. ඔන්න අර දෙපැත්ත අතර දෝලනේ. නමුත් කවදාවත් කමටහන් වර්තාවක් අහලා තියනවද මම නොදුක් නොසුව වේදනාවක තමයි වැඩි හරියක් ඉඳියේ, නමුත් ඉඳලා හිටලා සැප වේදනාවකුත් ආවා, ඉඳලා හිටලා දුක් වේදනාවකුත් ආවා කියලා එහෙම වර්තාවක් ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ නැහැ. අන්න එතකොට අර නොදුක් නොසුව වේදනාව මත පදනම් වෙලා තමයි මේක මේ දෙකම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි ඒක ගැන අවධානයක් පිටවන්න කැමති නැහැ. එහෙම නැත්නම් ඒක පිටිපස්සේ තියෙන අර කිව්ව විදිහට අවිජ්ජා අනුසයක් සැඟවිලා තියෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතයේ ගෙවනකොට අපි හිතමු අන්න පාප කර්ම කරපු අවස්ථා තියෙනවා. හැබැයි වැඩි හරියක් තියෙන්නේ පාප කර්ම නොකරපු අවස්ථා තමයි. වැඩි කාලයක් පව නොකරමින් තමයි ගෙවලා තියෙන්නේ. පවෙන් වැළකීමින් තමයි ගෙවලා තියෙන්නේ. අන්න එතකොට අපි කවදාවත් මේ වැළකීම පිළිබඳ කතාවක් කරන්නේ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම විලාප තියෙන මොකද්ද මං මෙහෙම මෙහෙම පව් කළා තියෙන කෙනෙක්. මේ විදිහට මේ මම මේ දේවල් කරලා තියෙන කෙනෙක් අන්නර පොඩි දෙයක් අල්ලගෙන ඒක සමාදාන් වෙනවා. නමුත් අර ජීවිත කාලේ වැඩි හරියක් පුරාවට තියුණ නොකිරීමෙන් ලද ජයග්‍රහණයක්, පව් නොකර ඉඳියා කියන ජයග්‍රහණය කවුරුත් සමාදාන් වෙන්නේ නැහැ. සමාදාන් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මෙතනත් සැප වේදනාව සමාදාන් වෙනවා එක්ක, එහෙම නැත්නම් දුක් වේදනාව සමාදාන් වෙනවා. නමුත් අර පරයන්කේ පුරාවට තිබිච්ච, සක්මන පුරාවට තිබිච්ච අර අපිව කුප්පන්නේ නැති වේදනාව ගැන කතාවක් කරනවා අඩුයි. කතාවක් කරනවා අඩුයි. ඉතින් අන්න කෙනෙක් මෙන්න මේ අන්ත දෙක දැනගෙන මැද ප්‍රඥාවෙන් නොඇලේද හේතනත්ත මෙන්න මේ මහුම්කාරී ඉක්මවා යනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එහෙනම් පළවෙනියට අර අන්ත දෙක දැනගන්න ඕනි. ඉතින් සාමාන්‍ය භාවනාවක යෙදෙනකොට සිහිය පිහිටවනකොට ඔය අන්ත දෙක පිළිබඳ දැනීමක් ටිකෙන් ටික ඇති වෙනවා. ඒවා තමයි අර චෝදනා විදියට ඉදිරිපත් වෙන්නේ. චෝදනා විදියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ තැනත්තට ටිකෙන් ටික තේරුනොත් සැපයක් තියෙනවා නම් ඒක දුකෙන් ප්‍රතිස්ථාපණය වෙනවා. දුකක් තියෙනවා නම් ඒක සැපයෙන් ප්‍රතිස්ථාපණය වෙනවා කියලා මෙන්න වැඩි වැඩියෙන් යෙදෙනකොට, වැඩි වැඩියෙන් වාඩි වෙලා ඉන්නකොට ටිකෙන් ටික මේ තැනත්තට අත්දකින්න පුළුවන්. සැප වේදනාවක් එනකොටම තේරෙනවා තව ටිකකින් මේක නැති වෙලා යනවා. දුක් වේදනාවක් එනකොටම තේරෙනවා තව ටිකකින් මේක නැති වෙලා යනවා. අන්න ඒ විදිහට මේ හුවමාරුව නැවත නැවත දකිනකොට, මේ හුවමාරුව නැවත නැවත දකිනකොට අන්න ටිකෙන් ටික ටිකෙන් ටික අර මැද පිළිබඳ අවධානයක්, මැද පිළිබඳ අවදි භාවයක් ටිකෙන් ටික ඇති වෙනවා, යම් පමණකට ඇති වෙනවා. ඉතින් අර විදිහට චෝදනා නගමින් යන ගමනක් තමයි තියෙන්නේ. අර විදිහට පැමිණිලි කරමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම ඉන්නකොට හුස්මම දැනිලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට ටිකක් අන්න එන්න ඕනේ සිතුවිල්ලක්, සද්දයක් ඇවිල්ලා මේ සිහිය කැඩිලා යන්න ඕනේ. ඊළඟට අපි හිතමු දුකක් කරදරයක් මේ ජීවිතේදී එන්න ඕනේ. හොඳට භාවනාව හොඳයි කියලා හිතාගෙන හිතාගෙන ඉන්නකොට අන්න මොකද වෙන්නේ? එකපාරට මොකක් හරි අවුල් ජාලයක් ඇති වෙන්න ඕනේ. එතකොට කොහොමද මේ තැනැත්තා මේකට ප්‍රතික්‍රියා කරන්නේ? ඒක නැවත නැවත විඳිනකොට මොන විදිහේ වෙනසක්ද මේ තැනැත්තා තුළ ඇති වෙන්නේ කියලා අපිට දක්නට පුළුවන්. නැත්තම් විලාප තියමින්, හඳමින්, එහෙට මෙහෙට කතා කරමින් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවද? එහෙම නැත්තම් මේ ප්‍රශ්නේ හරහා ගිහිල්ලා එතනින් එහා පැත්තේ තියෙන නැවතත් සුඛ වේදනාවක් තියනවා කියන දිහාවට යන්න පුළුවන්ද කියන ඒ ශක්තිය තියෙනවාද කියලා ඒ දර්ශකය හොඳ දෙයක් තමුන්ගේ භාවනාවේ තරම හොයාගන්න, සිහියේ තරම හොයාගන්න හොඳ දර්ශකයක්. ඉතින් කොහොම කොහොම හරි ඔන්න ඔය විදිහට මේ සැපත් දුකත් අතර හුවමාරුව නැවත නැවත දකිනකොට, ඒ පිළිබඳ නැවත නැවත අවදි භාවයක් ඇති වෙනකොට අන්න ඒ තැනත ටික ටික මෙන්න මේ නොදුක් නොසුව වේදනාව කියලා කියන මෙන්න මේ මැද පිළිබඳ අවධානයක් ඇති වෙනවා. මෙතන අතර තේරෙනවා මේ මැදේ නැහැ අපිව කුප්පන ගතියක්. සමහර වෙලාවට මුළු පරියන්කේ පුරාම ඔහේ ඉන්දියා වගේ මතකයි. කිසිම කරදරයක් බාධකයකුත් නැහැ. ඒ වගේම ලොකු සතුටක් සැනසීමකුත් නැහැ. ඒ වෙනුවට ඔහේ ඉන්දියා වගේ ගතියක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ මැද ඇලෙන්නත් බෑ. මේ මැද ඇලෙන්නත් බෑ. ඒ මැද ඇලෙන්නෙත් නැතුව කල් ගත කරන්න පුළුවන් නම් අන්න ඒ තැනැත්තා මේ මැහුම්කාරී ඉක්මවා ගියේ. ඉතින් මේ මැද නොඇලෙන්නේ කොහොමද කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. කල්පනා කරන්න පුළුවන්. එතකොට අන්න මැද නොඇලෙන ක්‍රමයේ තමයි මෙන්න මේ හුවමාරුවට නැවත නැවත ඉඩ දෙන්න ඕනේ. මෙන්න මේ සැපත් දුකත් අතර ඒ වගේම මේ අදුක්කම සුඛ වේදනාවේ ඉඳලා නැවත සැපේකට, නැවත දුකකට, ඒ දුකේ ඉඳලා නැවතත් අදුක්කම සුඛ වේදනාවකට, ඒ වගේම සැපේ ඉඳලා නැවතත් අදුක්කම සුඛ වේදනාවට අන්න ඒ විදිහට මේ හුවමාරුවට නැවත නැවත ඉඩ දෙන්න ඕනේ. එතකොට හුවමාරුවට තාමුන්ට තියෙන ප්‍රතිවිරෝධය අඩුවෙන් අඩුවෙන් තේරෙනවා. මොකද්ද? මෙන්න මේ මැදල් නොයැලෙන ස්වරූපයක් මා තුළ ළඟා වෙලා එනවා. සාමාන්‍ය අර අන්ත දෙක අතෑරියත් මැද බොහොම බරපතල විදිහට අල්ල ගැනීමක් සාමාන්‍ය තියෙනවා. ඒක දරුණු විදිහට අල්ල ගැනීමක් තියෙනවා. ඒක පොඩ්ඩක් එහෙම වුණ ගමන් ලොකු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් ඔය සමත භාවනාවක් වඩනකොට ඒ විදිහේ දියුණුවක් කරනකොට එන ගතියක් තමයි ඕක. මොකක්ද දන්න මැද අල්ල ගන්නවා, මැද අල්ල ගන්නවා. ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ ගමන් අන්න ලොකු ටාගට් එකක් මගෙන් මගේ ඇරිලා ගියා කියලා ලොකු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් මෙන්න මේ ලෝකේ සමතලා කරන්න හදනවා. සමතලා කරලා අන්න කටු අකුල් අයින් කරන්න හදනවා. ඉතින් ඔන්න මැද ඇල්ල ගැනීමේ ස්වරූපේ. ඒ වෙනුවට මෙන්න මේ හෝමාරුවට නැවත 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 ඉඩ දුන්නොත් මෙන්න මේ තියෙන ප්‍රතිවිරෝධය අත්දැකීමින් නැවත නැවත ඉඩ දුන්නොත් අන්න ඒ තැනත්තට තේරෙනවා මෙන්න මේ ප්‍රතිවිරෝධය අඩුවෙන් අඩුවෙන්න, මේ මගේ තියෙන මේකට තියෙන විරෝධය අඩුවෙන් අඩුවෙන්න ටිකෙන් ටික මෙන්න මේ මැද නොඇලෙන තත්වයක් මට ලං කරගන්න පුළුවන් කියලා. අන්න මේ මැද නොඇලෙන තත්වයත් එක්කම පුළුවනි අන්න අර මැහුම් කාර්ය එක්මවන්න, අන්න අර කියන විදිහට මහා පුරුෂයෙක් බවට පත් වෙන්න පුළුවන් ශක්තියක් අපි තුල දිනු කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍ය දැන් ඔය කිව්ව කතාව ගොඩක් වෙලාවට මේ භාවනාවක් වඩන කෙනෙක්ට මිසක් ගෝචර වෙන්නේ නැහැ. අර විදිහේ ලෝකෙක ජීවත් වෙන කෙනෙක්ට ගෝචර වෙන්නේ නැහැ. ඒ කට්ටිය කියනවා මොකද්ද? අන්න මේ රුචිරාණනි අහන්න එකපාර මා මරන්න, මෙන්න මේ විදිහට මට දුක් දෙන්න එපා, එකපාර මාව විනාශ කළා දාන්න කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් අර විදිහට සැපත් දුකත් අතර හුවමාරුවකට මම කැමති නැහැ කියන தත්ත්වය තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අර මදුරුවෙක් වැඩට යන්න කලින් කිව්වලු මේ මරණයක ඉවසන්න පුළුවන්, හැබැයි අර අඹරණ එක තමයි ඉවසන්න බැරි. මොකද චොප්පකල ඉවරලා අර පොඩ අතෙන් පොඩ්ඩක් අත ගන්නවනේ. අන්න ඒක තමයි ඉවසන්න බැරි කියලා සඳහන් කරාලු. මෙන්න මේ හුවමාරුව පිළිබඳ අපේ කැමැත්තක් නැහැ. අපේ කැමැත්තක් නැහැ. නමුත් එන්නේ තියෙන ජීවිතේ ටිකෙන් ටික බාරගත්තොත් ඒ තැනත්තට තේරෙනවා මෙන්න මේ හුවමාරුවම තමයි මේ ජීවිතේ ස්වභාවය. සැපක් ආවොත් අනිවාර්යෙන් ඒක දුකකින් ප්‍රතිස්ථාපනය වෙනවා. දුකක් ආවොත් නැවතත් ඒ දුක නැති වෙලා යනකොට සැපයි. ඔන්න ඔය විදිහට මෙන්න මේ දෙක අතර හුවමාරුව දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් අර ග්‍රාෆ් එකක පෙන්නනාන ඔන්න සැප පැත්ත පොසිටිව් පැත්ත, දුක පැත්ත නෙගටිව් පැත්ත. එතකොට උඩට ගියා කියන්නේ අනිවාර්යෙන් පහළට වීම, පහළට ඒමක් තියෙනවා. එහෙම නැත්නම් අන්න සැප වේදනාවක් ලැබුණා කියන්නේ ඒක නැති වෙලා යනකොට දුකක් ඒක පිටිපස්සේ සැඟවිලා තියෙනවා. ඒ වගේම දුක් වේදනාවක් ලැබුණා කියන්නේ ඒක නැති වෙලා යනකොට සැපක් ඒක පිටිපස්සේ සැඟවිලා තියෙනවා. ඔන්න ඔය දෙක අතර හුවමාරුවට අපි වැඩිය කැමති නැහැ. නමුත් ඒ හුවමාරුවටම තමයි නැවත නැවත ඉඩ දිය යුත්තේ. දැන් අපි සාමාන්‍ය හිතනවා කෙනෙක් අන්න මේ සැප දුක අතර යම්කිසි එයාට හුරුවක් තියෙන ලක්ෂයක් තියෙනවා. හරියටම මැද ඉන්නේ නැහැ. කෙනෙක් දුකේම ගැලිලා ඉන්න කට්ටිය ඉන්නවා. මොනවා වුණත් ටිකක් සැපෙන් ජොලියේ ඉන්න කට්ටියත් ඉන්නවා. ඔන්න ඔය විදිහට අන්න අර යම්කිසි ඒ ඒ තැනත්තට සුදුසු සමබර ලක්ෂයක් තියෙනවා. එතකොට කෙනෙක් ඉන්නවා අපිට දකින්න පුළුවන් සමහර විට උපත්දී මරන් ආපු දෙයක් වගේ. අන්න මේ තැනත්ත මොන මොන ප්‍රශ්න තියුණත් හැම වෙලේම මේ ප්‍රශ්න අතරින් hina වෙලා පොඩ්ඩක් සතුටින් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. ඒ කොයි කොයි ප්‍රශ්න තියුණත් ඒවා පොඩ පොඩ අමතක කරලා කල් ගෙවන්න උත්සාහ ගන්නවා. තවත් කෙනෙක් ඉන්නවා අර දුකේම ගැලිලා ඉන්න කෙනෙක්. දුකේම ගැලිලා ඉන්න කෙනෙක් ඉන්නවා. එයාගේ සමබර ලක්ෂ්‍ය තියෙන අර දුක පැත්තට වැඩි ය නැඹුරු වෙලා. එතකොට අන්න මොනවා වුණත් මේ තැනත්තාගේ සතුටක් නැහැ. සතුටක් නැහැ. අන්න මොනවා හරි දෙයකට hina වුණත් අර බොහොම අමාරුවෙන් තතත් දෙකක් පෙන්නලා තමයි hinaවක් වෙන්නේ. ඒ වෙනුවට අන්න hina වෙන්නවත් කැමති නැහැ. විහිළුවකටවත් පොඩ්ඩක් hina වෙන්නවත් කැමති නැහැ. අන්න දුකේම ගැලිලා දුකම බදාගෙන ඉන්න ස්වરૂපයක් තමයි දක්නට තියෙන්නේ. ඉතින් අර මම වැඩ කරපු දණක ඉස්සර ගෑනු ළමයෙක් ඉඳියා මොකද්ද මලා වගේ තමයි කතා කරන්නේ. මල මිනිහක් කතා කරනා වගේ තමයි කතා කරන්නේ. ඉතින් සමහර වෙලාවට උදේ පාන්දරට කෝල් එකක් දීලා හෙලෝ ගාලා නිකන් අර මමියක් කතා කරනවා වගේ බොහෝම මලා වගේ ස්වරූපකින් කතා කරනවා. ඉතින් අර මුළු දවසම සමහර විට මුස්පේන්තු ගතියක් තමයි මතුවෙලා එන්නේ. මොකද්ද අන්න අර උදේ පාන්දර අඳෝනාව. අඳෝනාවක් කියන්නේ සතුටේ දෙයක් කිව්වත් හොඳ දෙයක් කිව්වත් කියන්නේ අර අඳෝනා ස්වරූපෙන්ම තමයි. අර බොහෝම එපා විච්ච ස්වරූපෙන්ම තමයි. අන්න දුකේම ගැලිලා ඉන්නවා. දුකේම ගැලිලා ඉන්න. එහෙම නැත්නම් සැපේ සැප පැත්තට බැඳ බර කෙනෙක් කන්න මොන මොනවා වුණත් කාලා බීලා පොඩ්ඩක් සතුටින් hina වෙලා ඉන්න. සමහර විට හිත ඇතුලේ වේදනාවක් තියෙන්න පුළුවන්. ඒත් hina වෙලා ටිකක් පහසුවෙන් කල් ගෙවනවා. ඉතින් ඔන්න ඔය දෙපැත්තෙන් කොයි අතරමැදද අපි ඉන්නේ කියලා තම තමුන්ට පොඩ්ඩක් පරීක්ෂා කරගන්න පුළුවන්. තම තමුන්ට පොඩ්ඩක් විස්තර කරලා බලලා හොයා ගන්න පුළුවන් තම තමන්ගේ චරිත ස්වභාවය පිළිබඳ. සාමාන්‍ය අපිට ඔය වැඩසටහනකට ගියාමත් තේරෙනවා ඔන්න දැන් යම් කිසි විදිහක කනෙක්ෂන් එකක් ඇතිලා එනකොට අනු පිරිසක් ගොනු වෙලා බොහොම විවේකීව බොහොම ප්‍රසන්න මුහුණකින් කල් ගෙවනවා. ඒ වගේම තව පිරිසක් මොකද්ද අන්න බොහොම අඳුරු කරගත්ත මුහුණකින් එපා වුණ මුහුණකින් කල් ගෙවනවා. ඉතින් ඔන්න ඔය දෙපැත්තේ කට්ටිය අපිට අත්දකින්න පුළුවන්. ඉතින් අර ගොල්ලන්ගේ මුහුණ දිහා බලාගෙනම පොඩ්ඩක් කියනවා වැරදිලාවත් hina වෙන්නේ එහෙමනම් කැමති නැහැ. වැරදිලාවත් ප්‍රසන්න හැඟීමක් ඇති වුණොත් අන්න ඒක පොඩ්ඩක් දුරස් කරලා දාන තමයි උත්සාහය. ඉක්මනට නැවතත් අර අඳුරු මුහුණ හදාගන්න තමයි උත්සාහය. දතත් දෙකක් පෙන්නලා නැවතත් ඒ ඉන්දිය ඩිෆෝල්ට් ස්වරූපෙට යන්න තමයි උත්සාහය. අන්න තම තමුන්ගේ ඒ සමබරතාවය තියෙන ආකාරය. ඉතින් කොහොම හරි ඔය සැප දුක ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ඊටම අගනා දේශනාවක් තියෙනවා. අර ද්වේතානුපස්සනා කියන සූත්‍රය මෙන්න මේ සැප දුකත් අතර පිළිබඳ හුවමාරුව පිළිබඳ ඒ පිළිබඳ අදහසක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. එහෙම නැත්නම් මෙන්න මේ වේදනාව කියන දේ පිළිබඳ අදහසක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. මොකද එතන අනුපස්සනාවක් විදිහට එක ක්‍රමයක් විදිහට තමයි ගෙනහැර දක්වන්නේ. එතන සඳහන් කරනවා යම්තාක් දුකක් හටගනීද ඒ සියල්ල වේදනාව හේතුයි. යම් පමණකට දුකක් හටගන්නවද කොපමණකින් හරි දුකක් හටගන්නවද ඒ සියල්ල වේදනාව හේතුයි. ඉතින් වේදනාවේ නිරෝධය තුළින් දුරු කිරීම තුළින් දුකෙහි හට ගැනීමක් නැත. අන්න දෙවැනි කෑල්ල කියනවා. මෙන්න මේ වේදනාව දුරු කිරීම තුළින් දුකෙහි හට ගැනීමක් නැත කියලා සඳහන් කරනවා. යම් තාක් දුකක් හටගන්නවද ඒ සියල්ල වේදනාව හේතුවෙන් කියලා මෙනෙහි කරන්න කියලා පළවෙනි ක්‍රමය කියලා දෙනවා. ඊළඟට සඳහන් කරන දෙවැනි ක්‍රමයේ විදිහට මෙන්න මේ දුකෙහි මෙන්න මේ වේදනාවෙහි දුරු කිරීම තුළින් දුකෙහි හට ගැනීමක් නැත කියලා දෙවැනි ක්‍රමයක් කියලා දෙනවා. ඒ දෙක කියලා දීලා අන්න අර තමුන්ගේ අදහස තව තව කුළු ගන්නනවා. මෙන්න මේ අපි මාතෘකා කරගත්ත ගාථා කිහිපෙන් මොකක්ද එතන සඳහන් කරන්නේ? සුඛං වා යදි වා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තංච බහිද්ධාච යංකින්චි අත්තිවේදිතං. යම් කිසි ඇතුළත පිටත සුඛ දුක් අදුක්ඛම සුඛ යන යම් කිසි වේදනාවක් ඇද්ද කියලා පළවෙනියට සඳහන් කළා. ඒකං ඒතං දුක්ඛන්ති ඤත්වාන මෝස ධම්මං පලෝකිතං පුස්ස පුස්ස වයං පස්සං එවං තත්ත විරජ්ජති වේදනානං khaya bhikkhu nicchato parinibbutoti. සඳහන් කරන මොකද්ද? මෙන්න මේ යම් කිසි ඇතුළත පිටත සුඛ දුක් අදුක්ඛම සුඛ යන යම් කිසි වේදනාවක් ඇද්ද මෙන්න මේ හැම වේදනාවක්ම දුක් බව දැනගෙන ඒතං දුක්ඛන්ති ඤත්වාන මේ හැම වේදනාවක්ම මේ හැම විඳීමක්ම දුක් බව දැනගෙන ඒ වගේම නැසෙන සුළු බව දැනගෙන පළදු වන බව දැනගෙන මෙන්න මේ වේදනාවෙන් ස්පර්ශ කරනකොට ඒ තැන ඒක ගෙවා දමයිද මෙසේ ඒ පිරිසිදු කරන මෙසේ ඒ වේදනාව ශය කරන මහන තෘෂ්ණාව ඉක්මවලා පිරිනුනා කියලා මං හඳුන්වනවා කියලා සඳහන් කරනවා. මොකද්ද මෙන්න මේ යම් කිසි සුඛ දුක් නොදුක් අදුක්ඛම සුඛ යම් කිසි වේදනාවක් වෙනවද මෙන්න මේ වේදනාවල් හැම එකක්ම දුක් බව දැනගෙන මේ ඇති වෙන හැම දෙයක්ම මේ ඇති වෙන වේදනාවල් හැම දෙයක්ම දුක් බව දැනගෙන නැසෙන සුළු බව දැනගෙන පළදු වන බව දැනගෙන අන්න ඒ ස්පර්ශයේ ඒ තැන පිරිසුදු කරයිද ඒ තැන ගෙවා දමයිද අන්න ඒ වේදනාව ශය කරපු තැනත්තා මෙන්න මේ තෘෂ්ණාව එහෙම නැත්නම් මේ මහුම්කාරී ඉක්මවා ගියා කියලා සඳහන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ එනේ දෙවිතානුපස්සනා සූත්‍රෙත් මෙන්න මේ සුඛ දුක් නොදුක් නොසුව වේදනා පිළිබඳ සඳහන් කරනවා. එතකොට ඔතන සඳහන් වෙනවා මේ හැම වේදනාවක්ම නැසෙන සුළු බව දැන. ඒ වගේම මේ හැම වේදනාවක්ම පළදු වෙන ස්වභාවය ඇති බව දැනගෙන මේවා එතන දුරු කරන්න කියලා සඳහන් කරනවා. එතකොට වේදනාව ගැන කියනකොට සාමාන්‍ය අපි හිතමු වාඩි වෙලා ඉන්නකොට ඒ සුඛ වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් ගොඩක් වෙලාවට මෙන්න මේකේ පළදු වෙන ස්වභාවයක් අපිට දක්නට පුළුවන්. සාමාන්‍ය සුඛ වේදනාවක් ආවත් නිකන් මුළු ශරීරයම කිලිපොලා යනවා වගේ, නිකන් අර තැන් තැන් වලින් නිකන් පළුදු 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 ඇති වෙනවා වගේ, පිපිරීම් ඇති වෙනවා වගේ තමයි මේ ඇඟ පුරා පැතිරලා යන්නේ. එහෙම නැත්නම් කෙරවලකින් පටන් අරන් නිකන් ඇඟ පුරා විදුලියක් යනවා වගේ මේක ඇඟ පුරා පැතිරලා යනවා. ඒ වගේම අර දුක් වේදනාවටත් යම් කිසි අවධානයක් දීලා ඒක පිළිබඳ තරහ පොඩ්ඩක් අයින් කරලා ඒ වෙනුවට විවේකීව මේ දුක් වේදනාව දිහා බැලුවොත් මෙතන අතර තේරෙනවා මේ දුක් වේදනාවත් එක තැනක තියෙන එකක් නෙමෙයි. ඒක ලක්ෂයක ඇති වෙනවා, ඒක පුපුරලා වගේ යනවා. ඊට පස්සේ තව ලක්ෂයක ඇති වෙනවා, ඒක පුපුරලා වගේ යනවා. සමහර විට මේ මාංශ පේශි දිගේ නිකන් විදුලියක් කොටනවා වගේ ඇදිලා යනවා. ගිහිලා ඇදිලා ගිහිලා අර වේදනාව දුන්න තැන තව ටිකකින් නැති වෙලා යනවා. ඒ වේදනාව තව ටිකකින් මිදිලා යනවා. ඒ මාංශ පේශිය ලිහිල් වෙලා යනවා. ඔන්න ඔය විදිහට පළුදු වෙන ස්වභාවයක්, එහෙම නැත්නම් නැසෙන සුළු ගතියක් එක්ක තමයි මේ වේදනාව හැම විටම ක්‍රියාත්මක වෙන්නේ. අන්න සැප වේදනාවවත් දුක් වේදනාවවත් අපිට මේ විදිහට තමයි අත්දකින්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වේදනාව අල්ලගන්නේ නැතුව පොඩ්ඩක් සිහියෙන් බැලුවොත් මෙන්න මේ විදිහට ඒ වේදනාවවල තියෙන වෙස්පරලිය අපිට දක්නට පුළුවන්. මේ විදිහට නැසෙන සුළු ගතිය අපිට දක්නට පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මේ පළුදු වෙන ගතිය අපිට දක්නට පුළුවන්. ඉතින් ඔන්නෝකම තමයි වේදනාවේ ස්වરૂපය. වේදනාවේ ආකාරය ඕක තමයි. ඉතින් අපි හිතනවා මේ වේදනාව එක ඝණයක් විදිහට තියෙන දෙයක් කියලා. නමුත් ඇත්තටම මේක ඇති වෙමින් පවතින දෙයක්. එක මොහොතකදී වේදනාව දෙන ලක්ෂයේ ඊළඟ මොහොතේදී හැම වෙලේම වේදනාවෙන් මිදිලා තියෙනවා. එහෙම නැත්නම් එක මොහොතකදී දුක් වේදනාවක් දුන්න ලක්ෂය ඊළඟ මොහොතේදී නොදුක් නොසුව වේදනාවට වැටිලා තියෙනවා. ඔන්න ඔය විදිහේ හෝමාරුවක් අපිට දක්නට පුළුවන්. ඒක දකින්න හැබැයි ඉතින් ඉවසීමෙන් විවේකීව මෙන්න මේ ඇති වෙන වේදනාව දිහා බලන්න ඕනේ. ඒ බලන වාරයක් ගානේ පේනවා මේක මේ එක තැනක තියෙන එකක් නෙමෙයි. මේක ඇති වෙමින් නැති වෙමින් පවතින දෙයක්. ඉතින් කෙනෙක්ගේ දනිස්ස වේදනාව දෙනවා නම් පොඩ්ඩක් අනිත් දනිස්ස දිහා බැලුවොත් ඒක කිසිම වේදනාවක් නැහැ. ඒක අර කිව්ව විදිහට නොදුක් නොසුව වේදනාවේ තමයි තියෙන්නේ. ඊළඟට මේ දනිස්ස ඇතුළතත් තියෙන සියුම් සියුම් විදිහට ඒ වේදනාව දෙන ලක්ෂ දිහා බැලුවොත් ඒ ලක්ෂත් එක විදිහක තියෙන්නේ නැහැ. හැම වෙලේම නැසෙන සුළු ආකාරයක් තියෙනවා. හැම වෙලේම පළුදු වෙන සුළු ආකාරයක් තියෙනවා. ඉතින් ওই වේදනාව හරහා විශේෂයෙන් ওই දුක් වේදනාව හරහා යන්න පුළුවන් නම් ඒ දුක් වේදනාව හරහා අපේ ප්‍රතිපදාව අමුතු විදිහේ වර්ධනයක් බවට පත් වෙනවා. අමුතු විදිහට ප්‍රතිපදාවක් දියුණු වෙනවා. අමුතු විදිහේ සිහියක් දියුණු වෙනවා. එකක් තමයි සිහිය එහෙම හෙදුවන්නේ නැහැ. අපි හිතමු කායික ලොකු වේදනාවක් ආවට පස්සේ මරණා වගේ හේ අඹරගෙන ආවට පස්සේ ගිනි අඟුරකින් පුළුස්සනා වගේ ආවට පස්සේ අන්න හිත එහෙම හෙදුවන්නේ නැහැ. හිත නින්දට වැටෙන්නේ නැහැ. ඒ වෙනකොට පොඩ්ඩක් ගිහිල්ලා තියන අතීත වෙච්ච සිදුවීමකට අමාරුවෙන් ගිහිල්ලා තියන්න ඒත් හිතෙන්නේ නැහැ. ආපහුවිලා මේකටම වැටෙනවා. මොකද්ද හේතුව? අර ගිනි අඟුරක ඉන්නා වගේ පිලිස්සෙනා වගේ ගතිය නිසා. ඉතින් මේ පිලිස්සෙන ආකාරය නිරීක්ෂණය කරගෙන ද්වේෂයකින් තොරව ඉන්න පුළුවන් වුණොත් ටිකෙන් ටික මේ තැන අතර තේරෙනවා මෙන්න මේ වේදනාවේ රංගනය. ඒ රංගනය දිහා බලාගෙන ඉන්නකොට අන්න ඒක පාට බැලුම පුපුරලා ගියා වගේ මේ වේදනාව. එහෙම නැත්නම් අර වතුර බාල්දියක් ගැහුවා වගේ මේ ගිනි අඟුරු ටික නිවිලා යනවා. ඔන්න එක සයිකල් එකක අවසානයේ අත්දැක්කා. නමුත් එතනින් කෙලවර වෙන්නේ නැහැ. තව බලා ඉඳියොත් ඔන්න තව සයිකල් එකක් පටන් ගන්නවා. ආපහු වේදනාව නැගිලා එනවා. නැගිලා ඇවිල්ලා ආපහු ඒක පුපුරලා යනවා. ඔන්න ওই විදිහට චක්‍ර කැරකීමක් තමයි වේදනාව තියෙන්නේ. එහෙම නැත්තම් අර විදියට දුක් වේදනා, සැප වේදනා, නොදුක් නොසුව වේදනා අතර හෝමාරුවක් මේ වේදනාවේ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට වේදනාව පස්සනාවක් කරපු හාමුදුරු කෙනෙක් ගැනද කොහෙද සඳහනක් තියෙනවා. යම්කිසි අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේ ද්වේෂෙන් නම් තමයි මේ වැඩේ කරන්නේ, භාවනාව හරි ගියේ නැහැ කියලා බෙල්ල කපා ගන්න යනවා. ඔහොම දෙයක් තමයි කරන්න යන්නේ. එතකොට මොකද මාරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා හරි අනුකම්පාවෙන් මෙන්න මේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් මෙන්න මේ විදියට බෙල්ල කපා ගන්න යනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න අපරාධෙන ඉතින් මේ මහානකමත් කරන කෙනේ ජීවිතේ නැති කරගත්තොත් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කරනවා. ඉතින් ඒ වෙලාවේ බලනකොට කොහොම හරි බෙල්ල කපාගෙන ඉවරයි. වැඩේ සිද්ධ වෙලා ඉවරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ මාරයට ෆයිට් එකක් දෙන්න ඕනි කමටද කොහෙද? මාරයට චැලෙන්ජ් එකක් දෙන්න ඕනි කමටද කොහෙද? මාරයට කියනවා, "එහෙම තමයි මේ නිර්භීත කට්ටිය වැඩ කරන්නේ. බෙල්ල කපා ගැනීම අගේ කරන්නේ මේ වෙනුවට අර වේදනාව හරහා යාම තමයි අගේ කරේ. මොකද එහෙම තමයි මේ නිර්භීත කට්ටිය වැඩ කරන්නේ. මේ සාසන ප්‍රතිපදාය වැඩෙන කට්ටිය කටයුතු කරන්නේ. මේ ජීවිතය ගැන අපේක්ෂාවක් නැහැ. අන්න වේදනාව මුලත් එක්ක ගලවලා දාලා මෙන්න මේ අපේ ස්වාමීන් වහන්සේ නිවන් දැක්කා කියලා සඳහන් කරනවා. වේදනාවේ මුල මොකද්ද? සමා වෙන එතන තණ්හාව මුලත් එක්ක ගලවලා දාලා මේ ස්වාමීන් වහන්සේ නිවන් දැක්කා කියලා සඳහන් කරනවා. එතකොට තණ්හාවේ මුල මොකද්ද කියලා කල්පනා කරලා බැලුවොත්, තණ්හාවට හේතු වෙන්නේ මොකද්ද කියලා කල්පනා කරලා බැලුවොත්, අන්න අර විඳීමක් තමයි හැම වෙලේම හේතු වෙන්නේ. තණ්හාවට විඳීම මත පදනම් වෙලා තමයි හැම වෙලේම තණ්හාවක් ඇති වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මායයට ගහන්න ඕමනාටම වගේ කියනවා. අන්න මේ ස්වාමීන් වහන්සේ තණ්හාව මුලත් එක්ක ඇදලා දාලා, අන්න අර වේදනාවත් එක්ක ඇදලා දාලා, මොකද්ද මේ කියන්නේ? අන්න අර වේදනාව හරහා ගිහිල්ලා නිවන ප්‍රත්‍යක්ෂ කරා කියලා සඳහන් කරනවා. ඉතින් මේ මාරයාට මේ වචනේ විශ්වාස නැහැ. ඉතින් මාරයා ගිහිල්ලා බලනවා සුඛ වේදනාවල් තියෙන තැන්වල මේ හාමුදුරුවෝ ඉන්නවද? මේ හාමුදුරුවන්ගේ පුනර්භවයක් ඇති වෙලා තියෙනවද? එහෙම නැත්නම් දුක් වේදනාවල් තියෙන තැන්වල මේ හාමුදුරුවෝ ගිහිල්ලා වැටිලා ඉන්නවද කියලා උඩට පහළට ගිහිල්ලා බලනවා. නමුත් අන්න අර නොදුක් නොසුව වේදනාවත් අතරින් ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ නිවන ප්‍රතිවේද කරා කියලා තමයි බුදුරජාණන් වහන්සේ එතෙන්දී සඳහන් කරන්නේ. අන්න අර සැප දුක් නොදුක් නොසුව වේදනා අතරින් නිවන් දොරටුව හැම වෙලේම තියෙනවා. හැබැයි ඒකට අපිට බාධා වෙන්නේ මොකද්ද? සැප වේදනාව පිටිපස්සේ හැම වෙලේම ඒකට රාගයක්, දුක් වේදනාව පිටිපස්සේ හැම වෙලේම ඒකට ද්වේෂයක්, ඒ වගේම නොදුක් නොසුව වේදනාව පිටිපස්සේ ඒකට අවිද්‍යාවක් සැඟවිලා තියෙන නිසා. අවිද්‍යාවක් සැඟවිලා තියෙන නිසා ඔන්න ඔය හුවමාරුව අපිට පේන්නේ නැහැ. ඔය හුවමාරුව අර අනුශේ නැතුව අපිට බලන්න හැකියාවක් නැහැ. නමුත් මේ ප්‍රතිපදා වඩනකොට ටිකෙන් ටික ඒ දිහාවට තමයි ඇස්සැරෙන්නේ. ඒ දිහාවට තමයි දෙනෙත් විවර වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට තව ගත්තොත් අපිට ඔය දිනදා ජීවිතවල අත්දකින්න තියෙන දේවල්, ගිහි පිරිසට විශේෂයෙන් අත්දකින්න තියෙන දේවල් සාමාන්‍ය අපි හිතමු දැන් ඔය විඳීම් අතර අග්‍ර දෙයක් විදිහට සලකන දෙයක් නේ මෛතුන ධර්මය කියන්නේ. සාමාන්‍යයෙන් ඔය ඔච්චර ඔක්කොම බර ඇදගෙන ඔච්චර කල් ගෙවන්නේ ඕවා නිසානේ. එතකොට මෙන්න මේ මෛතුන ධර්මය ගැන සලකලා බැලුවොත්, ඒ සුරාන්තය ගැන සලකලා බැලුවොත්, ඒ ඕගැසම් අවස්ථාවේ සලකලා බැලුවොත් මොකක්ද? අන්න අර සුඛ වේදනාවක් උපරිමයකට ගිහිල්ලා අන්න ඒ මොහොත ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉඳලා බැලුවොත් තේරෙනවා ෂණිකව අන්න දුක් වේදනාවක් ෂණිකව එපා වීමක් දිහාවට මේක කඩාගෙන යනවා. අර විදිහට උපරිමයකට ගිහිල්ලා අන්න අර එපා වීමක් දිහාවට ෂණිකව මාරු වෙනවා. ඉතින් මොන මෛතුන ධර්මයේ කරත් අන්න අවසානයේ එපා වීමකින් තමයි කෙලවර වෙන්නේ. අන්න අර විදිහට පීක් එකකට ගියාගෙන මොකද අන්න අනිත් පැත්තට කඩාගෙන බිඳගෙන ගිහිල්ලා තමයි කෙලවර වෙන්නේ. දැන් අපි විශේෂයෙන් ගත්තොත් ඔන දැන් අපේ මොලේ තියෙන දෙයක් තමයි. නමුත් ඒක ටිකක් උග්‍ර වෙච්ච රෝගයක් පිළිබඳ සඳහනක් වෙනවා. මොකද මේ බයිපෝල කතාව. ඉතින් එතන සඳහන් කරන මේ රෝගියාගේ ස්වરૂපය තමයි මෙයා කාලෙකට බොහොම දුක්ඛිත තත්වයකට, බොහොම දුක්ඛිත දුක් වේදනාවක ගැලිලා ඉන්නවා. මේ කාලේ සමහර විට දවස් කිහිපයක්, සති කිහිපයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අත්දැකීම් ලැබපු කට්ටිය කියනවා මොකද්ද? පුදුම දරන්න බැරි දුකක් තමයි තියෙන්නේ. පුදුම දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මට ඒ වෙලාවට බොහොම දැනුවත් භාවයක් තියෙනවා. මේ උනේ මොකද්ද කියලා දැනුවත් භාවයක් තියෙනවා. නමුත් අර ලැබපු දුක, අර විඳපු දුක මගේ පාලනයෙන් ගිලිහිලා. ඒ වෙලාවට මම මොනවා කරනවද කියලා මට පාලනයක් නැහැ. මොකද අර දරන්න බැරි එපා කරපු දුකක මම ගැලිලා ඉන්නවා. සමහර විට මේ දුක අන්න සති කිහිපයක් පුරාවට ගලාගෙන යනවා. ඉතින් අන්තිමට මේ දුක දරා ගන්න බැරුව දිවිනහ ගන්න තත්වයටම මම ලක් වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අනිත් පැත්තට කරකිනවා. මේ චක්‍රෙම අනිත් පැත්තට කරකිනවා. මොකද්ද කරකෙන්නේ? අන්න බොහොම සැප වේදනාවක් දිහාවට නිකන් අර කුඩු ගැහුවා වගේ, එහෙම නැත්නම් එන ජොලියක් ගියා වගේ තත්වයක සති ගණන්, දවස් ගණන් සමහර වෙලාවට කල් ගෙවනවා. අනර වේදනා ග්‍රාෆ් එකේ දැන් පොසිටිව් පැත්තට ගිහිල්ලා. එතකොට එතන කල් ගෙවනකොට මට හිතෙනවා මම 이르දි තියෙන කෙනෙක්ද? මට පුළුවන්ද පියාඹන්න? මට පුළුවන්ද? මට හිතෙනවා මට ඕනම කෙනෙක් නතු කරන්න පුළුවන්. ඕනම දෙයක් මට ලබා ගන්න පුළුවන්. මට ඔන්න කන්දම් මුදුනේ ඉඳලා ගඟට වුණත් පයින්න පුළුවන් ශක්තියක් තියෙනවා. යන කෝචියකින් වුණත් බිමට පයින්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් අහසින් යන්න වුණත් මට හැකියාවක් තියෙනවා කියලා හිතෙන තරමට ප්‍රීතියක්, සතුටක්, සුඛයක් මේ තැනැත්තට දැනෙනවා. ඉතින් සාමාන්‍ය ඔය රෝගී ස්වභාවයේ තත්ත්වය තමයි ඔය දෙක අතර හුවමාරුවක් තමයි තියෙන්නේ. මේකත් මේ උග්‍ර තත්ත්වයට යන උග්‍ර දුක් වේදනා පැත්තට, උග්‍ර සැප වේදනා පැත්තට. නමුත් අපේ මොලේ ඇතුළෙත් ඕකම තියෙනවා. ඕකම තියෙනවා. සමහර විට ওই දවසක් ඇතුළත කිහිප විටක් දෙපැත්තට මාරු වෙනවා. දවස් උදේ පාන්දර හොඳ විදියට පටන් අරන් මැද හරියේදී පොඩ්ඩක් අස්පත් ගිහිල්ලා රාපව හවස් සරුවේ උඩට එනවා කියලා දක්නට පුළුවන්. සමහර කෙනෙක්ගේ මූණෙන්ම කිව්වේ හැකි. ඔන්න දවසකට හිනා වෙලා එනවා. තව දවසකට බුම්මගෙන එනවා. ඉතින් අද නම් පොඩ්ඩක් වැඩි ආවුල්. මූණ දිහා බැලුවාම කිව්වේ හැකි. තව දවසකට එනවා හොඳට හිනා වෙලා. එකම දවසේ සමහර විට දෙතුන් පාර ඔන්න වෙලාවකට හිනා වෙලා එනවා. තව වෙලාවකට බුම්මගෙන එනවා. ඉතින් දැක්ක ගමන් ඉතින් සමහර වෙලාවට මගේ මෝඩ කමටද කොහෙද වචනයක් පිටනවා. අද නම් පොඩ්ඩක් අස්පට් වගේ. අද නම් මොකද නිකන් පවුල කැඩිලා වගේ. අද නම් මොකද නිකන් මූණ බෙරි වෙලා කියලා පොඩි ප්‍රශ්නයක්. ඉතින් ඇහෙනවා නිකන් අහනවත් නෙමෙයි ඇහෙනවා. ඉතින් ඔන්න ওই විදිහේ දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක අතරින් යන ගමනක්, මෙන්න මේ පෝල්ස් දෙක අතරින් යන ගමනක්, මෙන්න මේ බයිපෝල කතාවේ අතරින් යන ගමනක් තමයි හැම වෙලේම මේ නිවන කියන්නේ. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අර නොදුක් නොසුව වේදනාවට යොමු වීමක් තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් ඒකත් බාර ගන්න කැමති නැහැ නේ. කිසිම දෙයක් නැහැ මේ ජීවිතේ, කිසිල් උණු රසක් නැහැ, අඹුල් රසක් නැහැ කියලා චෝදනා යකිල්ලක් නේ තියෙන්නේ. නමුත් ඒ ටික 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 හුවමාරුවට ඉඩ දුන්නොත් අනේ ලුණු ඇඹුල් නැති ගති අතරින් මේ නොදුක් නොසුව වේදනාව අතරින් අන නිවන ලං කරගන්න අපිට ශක්තියක් දිනු කරගන්න පුළුවන්. ඉතින් ඔය නිවන් කතාව කියනකොට එක්තරා අවස්ථාවක මෙන්න මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ දැන් කට්ටිය කමටහන් ප්‍රශ්නවල අහන වගේ තමයි. ඉතින් වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ විදිහ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ප්‍රකාශ වෙන අවස්ථාවක් තමයි. මොකක්ද අහනවා? මෙන්න මේ විදිහ ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? තණ්හාව හලවිගස ඔබ කියන ඔය නිවන කෙබඳුදයි කියන මැන එවිට අපි සියලු දෙන තණ්හාව නැස නැතු බඹලවට විවිසීම වාගේද නිවන් සුවේ ඉරමුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටින්නා වාගේ ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද? නොයසේ නම් මෙය සිත නැති කය නැති කිසිම දෙයක් නැති තැනක් දෝ ස්වාමීනි කියලා විමසා සිටිනවා. ඔන්න දැන් මේ තණ්හාව අතාරින්න මේ නිවන් පුරේ ගැන තව තවත් විස්තර කියන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ ඉල්ලා සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? පැය භාගයක් විතර ඉඳලා උත්තර නොදී ඊට පස්සේ කියනවා ඔබ ඇසු පැනයට පිළිතුරු නැත මට. ඔන්න ඕක තමයි දෙන උත්තරේ. ඔබ ඇසු පැනයට පිළිතුරු නැත මට කියලා තමයි කියන්නේ. ඉතින් ඕකම අහනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා එක්තරා අවස්ථාවක. ඒතර මේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ අනුකම්පාව හින්දාද කොහෙද තව පොඩ්ඩක් විස්තර කරලා මේක කියලා දෙනවා. මොකද්ද මේ විඳීම කියලා කියලා දෙනවා. එතකොට සඳහන් කරන්නේ අන්න අර අපි ද්වේතානුපස්සනාවේ ගෙන හැරගත්ත ඉදිරියෙන් තියාගත්ත ගාථාවේ කියන රහස තමයි මෙතන කියන්නේ. මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේක මේ වේදනාව ඉක්මෝලා තියෙන දෙයක්. මෙන්න මේ විඳීමෙන් එහා ගියපු දෙයක්. මෙන්න මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ වේදනා තත්ත්වරි එහා ගියපු අවස්ථාවක් තමයි මේ නිවන කියන්නේ. එතකොට විඳීමක් නැහැ කියලා තමයි කොටින්ම කියන්නේ. එතකොට මේ අහබුහාමඳුරු කියනවා ඉතින් විඳීමක් නැත්තම් ඕකේ මොන සැපයක්ද? විඳීමක් නැත්තම් ඕක ඔය කියන තරම් සැපයක්ද කියලා අන්න අර නැවතත් තව ප්‍රශ්නයක් දානවා. තව බෝලයක් දානවා. එතකොට සාරිපුත්ත සාමණේර කියනවා විඳීමක් නැති එකම තමයි මේකේ තියෙන සැපේ. ඒ විදිහේ විඳීමක් තියනවා නම් අර ද්වේතානුපස්සනාවේ කිව්ව විදිහට, ඒ සූත්‍රේ කිව්ව විදිහට මෙන්න මේ වේදනාව යම් කිසි වේදනාවක් ඇද්ද අන්න ඒක මේ දුකට හේතු වෙනවා. සැප දුක් නොදුක් නොසුව කියන යම් කිසි වේදනාවක් ඇද්ද ඒක මේ දුකට හේතු වෙනවා. එතකොට එන්නේ එතනින් එහා ගියා නම් ඒ වේදනාව ඉක්මෙව්වා නම් අන්න ඒ තැනැත්තා මෙන්න මේ විදිහට තෘෂ්ණාව ඉක්මවලා ගියා කියලා සඳහන් කරනවා කියලා නේ එතන වේදනානුපස්සන ද්වේතානුපස්සන සූත්‍රය කිව්වේ. අන්න ඒ විදිහට මෙතනත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා විඳීමක් නැති එකම තමයි මේකේ තියෙන සැපේ. විඳින්න පුළුවන් නම් එතනම දුක හට ගැනීමක් සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ தත්වයකට තමයි ඔන්න ඔය විදිහේ ඉලක්කයකට තමයි ටිකෙන් ටික යොමු වෙන්නේ. ඉතින් ඕක තම තමුන්ගේ ඒ භාවනා කටයුතු කරනකොට ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ෂණ මාත්‍ර වශයෙන් අත්දකින්න පුළුවන්. මොකද්ද මෙන්න මේ කොහේ ගියාද මොනවා වුණාද කියන විදිහක් නොදැනීමක් ටික කාලයක් පැවතුණා. නමුත් ඒකෙන් නැගිටින්නේම අන්න පැමිණිල්ලක් කරගෙන අඬාගෙන තමයි නැගිටින්නේ. අයියෝ මොකක් වුණාද දන්නේ නැහැ, සිහිය තියුණාද නැුණාද දන්නේ නැහැ, අනේ මට තේරෙන්නේ නැහැ කියලා අඬාගෙන තමයි ඒකෙනුත් නැගිටින්නේ. ඉතින් අන්න අර ඒ විදිහට නැවත 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 වෙන දේනකොට නැවත නැවත ලං වෙනකොට අන්න අර විදිහට අන්ත දෙක අතහැරලා මෙන්න මේ මැදත් ප්‍රඥාවෙන් නොඇලෙන ස්වරූපයක් අපිට ලං කරගන්න පුළුවන්. එවැනි වූ මැද ප්‍රඥාවෙන් නොඇලෙන ස්වරූපයක් ලං කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මං හිතන්නේ චින්තා අතෝසල තියෙනවා මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඉදිරිපත් කරන්න වෙලාව තියෙනවද ස්වාමීන් වහන්සේ?
අවස්ථාවක් දෙමු.
චින්තා වල අනිත් කන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
තෙරුවන් සරණයි.
එහෙනම් ස්වාමීන් වහන්සේ අත්‍යම දේශනාව ගැන තමයි ප්‍රශ්නේ. මේ ඔබ වහන්සේ දේශනාවේ කියපු වේදනාව ගැන තමයි ඇත්තටම මේක ප්‍රශ්නය කරගත යුතුද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. මට අහන්න කියලා හිතුණා මේ ඔබ වහන්සේ දේශනාවේ කිව්වා වගේ දැන් භාවනාවේ මුල් කාලේ නම් මේ ඔය දැන් ප්‍රීති සුඛ හැම දැනුණා. එතකොට ඇත්තටම ඉතින් ඒ දවස්වල නම් මම භාවනා කරන්න ගියත් මම නිකන් සැප විඳින්න යනවා වගේ ඒ එහෙම හිතාගෙනම තමයි මම භාවනා කරන්න යන නිකන් ට්‍රිප් එකක් යන්නේ සතුටෙන් යනවා වගේ. ඉතින් ඒක දැන් නැහැ. ඒ ගැන අපේක්ෂාවක් එන්න ඕනේ කියලා එහෙම කැමැත්ත එහෙම දෙයක්වත් නැහැ. ඒක නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අර මට හිතෙන් නවා වෙලා භාවනාවේදී නෙමෙයි අනිත් වෙලාවට හිතෙනවා ඒක දැන් නැත්තේ. ඒ කියන්නේ මේ දැන් ප්‍රීතිසුඛ කියන එක අර ප්‍රථම ධානයේ ධාන අංගයක් හැටියට කියනවනේ. එතකොට දැන් විදර්ශනාව වැඩෙනකොට සමතෙන් එළියට යනවා වගේ එකක්ද වෙන්නේ? එහෙම නැත්නම් උපේක්ෂාවට ආවහම එතනට යවෙන්නේ නැහැ කියන එකද වෙන්නේ කියන එක නිකන් මට නිකන් හිතෙනවා. ඒක මන් දන්නේ ඒක හිතන්න අවශ්‍ය දෙයක්ද කියලා. භාවනාවේදී ප්‍රශ්නයක් නැහැ. මට නිකන් වෙලාවට හිතෙනවා ඇයි දන්නේ දැන් මෙහෙම කියලා වගේ හිතෙනවා. උවහන්සේගෙන් නිකන් ඒ ගැන පොඩි අදහසක් ගන්න.
හොඳයි. එතකොට දැන් මේ ප්‍රතිපදා වඩනකොට අපි පළවෙනි ડોස් එක දෙන්නේ නිකන් තමයි. ඈ අර මොකද්ද කුඩු වුණත් විකුණනකොට පළවෙනි පාර දෙනකොට මූට දෙනවනේ නිකන්. ඉතින් ඒක ගහලා ඊට පස්සේ ඒකට ඇබ්බැහි වුණාට පස්සේ තමයි charge කරන්න පටන් ගන්න. ඒ විදිහ දෙයක් තමයි ඔතනක් තියෙන්නේ. ඔය ඔහම තමයි වැඩේ පටන් ගන්නෙ. නමුත් ඒ ප්‍රීති නැත්තම් සුඛ වේදනාවෙන් පටන් ගත්තට මොකද? ඊට පස්සේ එහෙම නැත්තම් අනිත් පැත්තට දුක් වේදනාව දිහාට ගියාට මොකද? ටිකෙන් ටික මේ මැදට යොමු වීමක් තමයි ලං කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකට ගොඩ දෙනෙක් කැමති නැහැ. මේ වෙනුවට අනේකෝ මේ වෙන ක්‍රමයක් හොයාගෙන යන්න. නැත්තම් මේ විදර්ශනාව පැත්තක තියලා සමත ක්‍රමයක් කරන්න. ওই විදිහේ දුකක් එපා වීමක් ලං කරගන්න කැමැත්තක් නැහැනේ අපේ. ඉතින් එතකොට ඔය සමත ක්‍රමය කියන්නේම යම් කිසි විදියක ඉලක්ක ටාගට් තමයි. ඉතින් එහෙම කරපු කට්ටිය අපිට හම්බෙලා තියෙන ඇස් රතු වෙලා කුෂ්ඨ දාලා තමයි අන්තිමට නතර වෙන්නේ. මොකද්ද? අන්න අර ඉලක්කයක් ලං කරගෙන ගිහිල්ලා. අර විදිය සැප වේදනාවක් විතරක් හොයාගෙන ගිහිල්ලා. එහෙම බැලන්ස් එකක් මේ ලෝකේ නැහැ. සැප වේදනාවක් විතරක් හොයාගෙන ගිහිල්ලා බැලන්ස් කරන්න හැකියාවක් නැහැ. ඒ පැත්තෙන්ම අනිත් විදියට නෙගටිව් පැත්තක් එනවා. ඒක තමයි අර එදිනෙදා ජීවිතයේදී දරන්න බැරි ගතියක්, ඇස් රතු වෙන ගතියක්, කුෂ්ඨ දමන ගතියක් බවට තත්ත්වෙටම වර්ධනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෞද්ධ දවසක් කෙනෙක් කියන මොකද්ද මේ මම වාඩි වෙලා ඉන්න වෙලාවේ මට හිතවිලි කිසිම දෙයක් නැහැ. හිතවිලි නැතුව බොහොම විවේකීව මං ඉන්නවා. හැබැයි එදිනෙදා ජීවිතයේදී ඊට වැඩිය බරපතල විදියට හිතවිලි, නොයෙකුත් හැඟීම්, මේ රාග ద్వේෂ වලින් මං පීඩා විඳිනවා. එතකොට මගේ භාවනාව වැරදුනා කියලා තමයි මට හිතෙන්නේ. නමුත් ඇත්තම දේ තමයි අන්න අර පරයන්කේ හිතවිලි යටපත් කරලා ඉන්න එදිනෙදා ජීවිතේ ඒවා දැඩි විදියට ඉදිරිපත් වෙලා එනවා. දැඩි විදියට ඉදිරිපත් වෙලා එනවා. එතකොට මෙන්න මේ සැප දුක අතර තියෙන හෝමාරෝ ටිකෙන් ටික මේ අදුක්කම සුඛ වේදනාව දිහාවට නැඹුරු කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නැඹුරුව තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒක බාර ගන්න සූදානන්ද නැද්ද කියන ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. ඉතින් එහෙම නැත්තම් වෙන විදිහක් කියමු. අර මොකද්ද අර රහතන් වහන්සේ කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා අන්න කාන්තාව මොකද කරන්නේ? මෙන්න මේ ඔයගේ දරුවා, මේ බලන්න මේ දරුවා, පොඩි දරුවා, මේ දරුවාවයි මාවයි පෝෂණය කරන්න මේ අපිට කන්න බොන දෙන්න කෙනෙක් නැහැ කියලා අර පොඩි අත දරුවාව ඉස්සරහ තියලා යනවා. ඉස්සරහ තියලා යනවා. දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්ට එහෙමනම් ওই විදිහ දෙයක් වුණොත් කොච්චර මේ හඬා වැළපීමක් දැන් මේ දරුවාට කිරිපවන්නේ කොහොමද? මේ මොකද්ද කරන්නේ? මේ දරුවාව මම බලාගන්නේ කොහොමද කියලා ටක් ගාලා නැකිලා එනවනේ. ගල නැකිල්ල එනවනේ. අරක බොහොම දුක් වේදනාවක් විදිහට දැඩි ලෙස අරගන්නවනේ. නමුත් අර හාමුදුරුවෝ ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ කියලා සඳහන් වෙනවා. ඒක පැත්තකින් අමානුෂිකයි. අමානුෂිකයි. ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අන්තිමට ඇහැ ටිකක් ඈතර වෙලා බලා ඉඳලා හරියන්නේ නැහැ කියලා අර අම්මන්ඩි මැවිලා දරුවව ආපහු අරගෙන ගියා. ඉතින් ඔන්න ඔය විදිහට මේ නොදුක් නොසුව වේදනාව දිහාවට, එහෙම නැත්නම් මේ ලුණු ඇඹුල් නැති ගතිය දිහාවට තමයි යවෙන්නේ. ඒක ස්වභාවිකයි, ගමනේ ඉදිරියක්. නමුත් ඒක බාර ගන්න නැද්ද කියන ප්‍රශ්නේ වහන්නේ ඊළඟට. දැන් පළවෙනි
ධ්‍යානෙ ඒක ඇත්තටම සමාන සෝනත් ඇත්තටම ඒක ප්‍රශ්නයක් නෑ. මම ඒක එහෙම යන්න අරිනවා භාවනාවට. සාමාන්‍යයෙන් මම වෙන දෙයට වෙන්න ඇරලා බලන් ඉන්නවා මිසක් ඒ භාවනාවේ මට ප්‍රශ්නයක් නෑ. මට අර නිකමට හිතුණා දැන් ඒ කියන්නේ මේ ගමනේ යනකොට සමතෙන් එළියට එනවද, මොකද්ද වෙන්නේ කියන සංසිද්ධිය ගැන තමයි මට හිතෙන්නේ. ඒ මොකද්ද එතන තියෙන්නේ කියලා.
ඔව් මැදට එනවා කියලා හිතාගන්නකෝ. ඔයා ඇහුවේ නැති වුණාට අනිත් කට්ටියටත් තියෙන ප්‍රශ්න තමයි ඕක. ඉතින් අහපු එක හොඳයි. ඇහුවාමනේ අපිට දැනගන්න පුළුවන්, කදාබහ කරන්න පුළුවන්. නමුත් අර මේ සුඛ දුක්ඛ කියන දෙකෙන් ටිකෙන් ටික අත් මිදිලා අර උපේක්ෂා තත්ත්වයකට ටිකෙන් ටික එනවා. ඒ වෙනස තමයි ඔය කියන්නේ. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යානයෙන් පටන් ගත්තට උඩට උඩට යනකොට මොකද වෙන්නේ? අර පීති සුඛ කියන ඒවාට මොකද වෙන්නේ? ඒක හැතරින්නේ නැහැ. නැත්නම් උඩට යන්න බෑ. ඒතර ඒවා හැලිලා හැලිලා ගිහිල්ලා අන්තිමට නතර වෙන්නේ කොහෙද? අර කිසිම ලුණු ඇඹුල් නැති තත් එක තමයි ඉතින් තියෙන්නේ නතර වෙලා. ඒකම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද ඒ පරිවර්තනයට ඉඩ දෙන්නේ. මේක අපි රිවර්ස් එකට ඇද්දත්, අපි වැරදි දිහාට ඇද්දත් ගමන යවෙනවා. ගමන හරි දිහාවටම තමයි හැම වෙලේම යවෙන්නේ. ඉතින් අපි තමයි කොහොම කොමාරි කරලා ඇත්තු දම්මලා හරි මේක හරි දිහාවට ඇද ගන්න පුළුවන්ද, නැත්නම් කන්ටේනරයකින් ඇදලා හරි මේක හරි දිහාවට ඇද ගන්න පුළුවන්ද කියලා බලන්නේ අපි තමයි. නමුත් ගමන හැම වෙලේම යවෙන්නේ නිවැරදි දිහාවට. කාගේවත් ගමන වැරදි දිහාවට යවෙන්නේ නැහැ. මේ ධර්මය හැම වෙලේම නිවැරදි. ධර්මයේ විසින් අරගෙන යන්නේ හරි දිහාවට. අපි ඒක බාර ගන්න සූදානම් නැන්නේ. يعني එතනයි ගැටලුව තියෙන්නේ. ඉතින් මේ විදිහට කරගෙන යනනම් එතකොට තව තව ඔක ඔය වෙනස බාර ගන්න සූදානම් වෙයි.
එහෙම සංහස තිරුවන් සරණයි බොහොම පිං.
එහෙමනම් උදේ අපි වැඩසටහන අවසන් කරමු නේද?
ඔනේ රොෂි.